ඊළඟට ගෞරව අමර ප්‍රියදර්ශනී අපේ ඇමතිතුමා
මූල ආසනාරූඪ සභාපතිතුමනි ඉතාමත්ම වැදගත් අදහසක් අනුව ගෞරව අධිකරණ ඇමතිතුමා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනත මගින් ඇති කරන සංශෝධන වලින් ලංකාවේ නඩු කටයුතු වලට භාජනය වෙන පිරිසකට සහනයක් ලබා දීමට උත්සාහ කරලා තියෙනවා විශේෂයෙන් මේ භාණ්ඩ අත්අඩංගුවට ගැනීමෙන් පසු තිදුන ක්‍රියාවලිය පිළිබඳව මම මෙතෙන්දී කියන්න කැමතියි අපිට මේ අධිකරණ ක්‍රියාවලිය ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙන්ගෙන් ඒ වගේම අපිට සිවිල් අධිකරණ පද්ධතිය එන්නේ රෝම ලන්දේස නීතිය පාදක කරගෙන ඒ අනුව මේ රටේ මේ සෑම පනතකම දැන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනත ගත්තත් වෙන සාක්ෂි ආඥා පනත ගත්තත් මේවා පැහැදිලි ලෙසම ඒ බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී පනත්වල අනුකරණ තමයි අපි හුඟක් දකින්නේ. නමුත් අපි පිළිගන්න එක ප්‍රධාන තර්කයක් අධිකරණය ස්වාධීන විය යුතුයි. අධිකරණ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව ක්‍රියා කිරීමේ අයිතිය ලැබිය යුතුයි කියන. මොකද මම මෙහෙම කියන්නේ මම අධිකරණයක වසර 12ක් අඛණ්ඩව වැඩ කරලා තියෙන කෙනෙක් හැටියට අධිකරණ ක්‍රියාදාමයේ විනිශ්චයකාරතුමන්ලා පිළිබඳව සහ නීතිඥවරුන්ගේ කාර්යභාරය සහ අනිකුත් නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳ මට සෑහෙන පමණ වැටහීමක් තිබෙනවා. මොකද විශේෂයෙන්ම වැදගත්ම අංශයක් වන මහේස්ත්‍රාත් අධිකරණවල ක්‍රියාවලිය ලංකාවේ අනිකුත් අධිකරණ මොන පද්ධතිය තිබුණත් මහේස්ත්‍රාත් අධිකරණ පද්ධතිය නිසිස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රටේ නීති ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ නැහැ. මේක තමයි මගේ අත්දැකීම. අපි අද දන්නවා මේ මහේස්ත්‍රාත් අධිකරණ අරගෙන බැලුවොත් විවිධ අනපනත් වලින් විවිධ භාණ්ඩ අත්අඩංගුවට ගන්න ලබනවා. විශේෂයෙන්ම ඛනිජ පනත යටතේ අත්අඩංගුවට ගන්න දේවල්, ඒ වගේම වන සංරක්ෂණ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්න දේවල් සම්බන්ධයෙන් නඩු පවරනකොට විශේෂයෙන්ම වාහන වාගේ දේවල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට දින නියම කරනවා. ඒ නියම කරන කාලය තුළම ඒවා අධිකරණ භාරය තියෙනවා. ඒ අනුව සිදුවෙන දේ තමයි අධිකරණ භූමියකට ගියාම පේනවා මුළු අධිකරණ භූමියම කසල ගොඩකින් පිරලා තියෙනවා වාගේ. ඒ වගේම වන ආඥාපනත් යටතේ ලබා ගන්න වන ද්‍රව්‍යත් අපරාධයක් සම්බන්ධයෙන් සම්බන්ධ වුණාම ඒකත් ගෙනihin අධිකරණ භූමිය තමයි ගොඩ ගහන්නේ. ඉතින් ඒ නිසා මේවා නඩු අහලා අවසන් වනතුරු මේවා බැහැර කිරීමේ කාර්යාවලිය හරීම කාලයක් ගත වෙන කාර්යාවලිය. මොකද නඩු කටයුත්තක් තියෙනවා. ඒ පිළිබඳ කාලයක් ගත වෙනවා. ඒ මුළු කාලය පුරාම මේ භාණ්ඩ අධිකරණ භූමිය තියෙනවා. සමහර ලාවට ඇපැලක් දාපුවම එතකොටත් ඒක එතන තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ 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 සංශෝධනයට සහාය පළ කරමින්ම එවැනි අවස්ථාවලත් අපිට ක්‍රමයක් තිබෙනවා නම් ඒවා මුල් අවස්ථාවේම විකුණලා අධිකරණය හරහා වෙන්දේසි වලින් ඒ මුදල් බැර කරලා තියන්න, එහෙම නැත්නම් ඒ ගන්නා වූ වාහන ඒ පනත් වලින්ම අපමත මුදාහැරීමක් කරන්න අපිට පුළුවන්කම තියෙනවා නම් සුදුසු අපයක් මත මම හිතන්නේ හුඟාක් දුරට අධිකරණ භූමිය සුද්ධ පවිත්‍රව තියාගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මේක තමයි මගේ අත්දැකීම. අපි විශ්වාස කරන්න ඕනේ විනිශ්චයකාරවරයෙක් කියන්නේ අපිට අත්ත පියවිය නොහැකි කෙනෙක්. අපේ දන්නවා අපේ ලංකාවේ අධිකරණ පද්ධතිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයේ විධායක සහ ව්‍යවස්ථාදායකයේ එක්තරා විදිහකට තුන් ඈඳතු බල ත්‍රිත්වයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. මේ බල ත්‍රිත්වයේ ඊටම වැදගත් දේ තමයි අධිකරණය. ශිෂ්ට සමාජයක අධිකරණ ක්‍රියාවලියකින් තමයි ජනතාවට බියක් ඇති කරන්නේ, වරදට බියක් ඇති කරන්නේ. වරදට බියක් ඇති කරන්නේ ඒ අධිකරණ පද්ධතිය නිසිස ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ලංකාවේ අධිකරණ නඩු තීන්දුව අරගෙන බලපුවාම ලංකාවේ සමහර වෙලාවට මහජනයා නොපිළිගන්නා වූ තීන්දුව විනිශ්චයකාරතුමන්ල මහජනයා පිළිගන්න තීන්දුව නොපිළිගන්න තීන්දුව කියලා දෙයක් නැහැ ලෝකේ. තියෙන්නේ නඩුව පිළිබඳ විනිශ්චය අහලා ඒ පිළිබඳව සාධාරණ තීන්දුව තමයි තීන්දුවක් වෙන්නේ. අපි අරගෙන බැලුවොත් සතාසියොම් නඩුවේදී මීට මං හිතන්නේ දශක ගණනාවකට පෙර ඇති වුණු නඩුව, ඊටාම ආන්දෝලනාත්මක නඩුවක්. සතාසියොම් තමන්ගේ බිරිඳව මැරුවාය කියලා විශාල තර්කයක් ගොඩ නැගුණා. ඒක තමයි මහජනයා විශ්වාස කරපු තර්කය. ඒ අනුව සතාසියොම් කියන මහතා හු ලංකාවේ හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඒ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව නඩු වැටුණාම මේ පිළිබඳ විනිශ්චය කරපු ග්‍රේෂන් විනිශ්චයකාරතුමා කරුණු රාශියක් සලකලා බැලුවා තීන්දුව දෙන්න. මට මතක හැටියට අවසානයේදී නීතියේ මේ වශයෙන් තර්කයේ ගොඩ නැගුණේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ කරුණු පිළිබඳ. කියන්නේ එක අධිකරණ වෛද්‍යවරයෙක් කිව්වා මේ තැනැත්තිය මැරුණු වෙලාව උදේවරුවේ කියලා. ඒ විත්තියෙන් ඉදිරිපත් කරපු සිඩ්නි ස්මිත් කියන විශේෂඥයා කිව්වා නෑ, මේක වෙලා තියෙන්නේ දහවල් කාලේ 11න් පස්සේ කියලා. ඒ අනුව තමයි මුළු තීන්දුවම රැඳුනේ. අවසාන ග්‍රේෂන් විනිශ්චයකාරතුමා තීන්දුව ප්‍රකාශයට පත් කරලා සතාසියම් නිවැරදි කරගන්න. අද පවා ලංකාවේ ආන්දෝලනයට පත්තුණු නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුවේ නඩුවට පෙනී සිටි සතාසියම් වෙනුවෙන් පෙනී සිටියේ මේ පාර්ලිමේන්තුව තුලත් නීති ශිෂ්‍යය තුලත් කීර්තිමත් නීතිඥයෙකු වශයෙන් හිටපු අමතිවරයෙක් වශයෙන් කොල් විනාඩි සිල්ලමැත්තුවා. මගේ තිබෙන දැනුම අනුව මේ නඩු තීන්දුව මහජනයා පිළිගත්තේ නැහැ. ඒ නිසාම ඊළඟ මැතිවරණයේදී ඔහු ඉදිරිපත් වුණු දෙහිවල් ගල්කිස්ස ප්‍රදේශයෙන් ඔහු පරාජයට පත් වුණා. නමුත් වැදගත්ම දේ තමයි විනිශ්චයකාරවරයෙකුට නඩු තීන්දුවක් දීමට ඇති නිදහස සාහිත්‍ය. ඒ සඳහා ඔහු උපයෝග කරගන්නේ තමන්ට ලැබෙන කරුණු මතයි. පත්තරවල පළවෙන දේවල්වත් මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුවත් කියන දේවල් නිසාවත් අපි කාටවත් ඕනකමක් තියෙන නිසා කවුරු හරි වරදකාරයෙක් කරන්නවත් මම හිතන්නේ විනිශ්චයකාරතුමෙක් කිසිම දවසක ඒව සැලකිල්ලට ගත යුතුයි කියලා හැම ගන්නවා කියලාවත් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ රට කීර්තිමත් විනිශ්චයකාරවරුන් බිහිකරපු රටක් හැටියට, කීර්තිමත් නීතිඥවරුන් බිහිකරපු රටක් හැටියට මම විශ්වාස කරනවා අධිකරණ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. නමුත් කතා කරද්දී අපි යම් සීමාවක් ඇතුලේ කතා කිරීම තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ගේ වගකීම කියන එක මම අවංකව පිළිගන්නවා. මොකද විනිශ්චයකාරවරයෙක් අපිට විවේචනය කරන්නත් බෑ, හොඳයි කියන්නත් බෑ, විශිෂ්ටයි කියන්නත් බෑ. මොකද ඒ කාරණේ සම්බන්ධයෙන් අපිට අයිතියක් නෑ. මොකද ඒකට නඩුවක් පාදක කරගෙන තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අද අපේ රටේ එක කාලෙක සාමාන්‍ය මතභේදයක් තිබුණා අධිකරණය පිළිබඳව. ඒ මතභේද ගණනාවක් අපි පහු කෙරුවා. ඕනම රටක ඕනම තත්වයක් ඇත්තේ අධිකරණය වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, අපේ ක්‍රියාකලාප වෙන්න පුළුවන්, මහජනයාගේ එහෙම නැත්නම් දේශපාලන ශේෂ්ත්‍රය ඇතුලේ සාකච්ඡාවට භාජනය වෙන්න පුළුවන්. ඒ සාකච්ඡාවට භාජනය නොවන විෂයක් කොහෙවත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ තර්ක අපි කරද්දී අපි ප්‍රවේශම් වෙන්න ඕන මූලික අදහසින් පිටට නොයන. මූලික අදහස් තුළ රැඳීමෙන් පමණයි අපිට පුළුවන් වෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න. මේ පාර්ලිමේන්තුවේ කතා කරන මටවත් කාටවත් තවත් පුද්ගලයෙක් වැරදිකරුවයි කියනවත්, ඔහු වැරදිකරු කළ යුතුයයි කියනවත් අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ. මට ඒක කියන්නත් බෑ. මම හිතනවා අද අපි නීති ශේෂ්ත්‍රය තුළ වෙනස්කම් රාශියක් විය යුතුව තිබෙනවා. පළවෙනි කාරණය තමයි අද සමාජ දියුණුව. තාක්ෂණය බහුලව පාවිච්චි වෙනවා. ඒ වගේම අපරාධ යුක්ති විනිශ්චය කරන ක්‍රමවේදයන් වෙනස් වෙනවා. එක කාලෙක රාස් පොලිසියට පුද්ගලයෙක් යනවා කියන්නේ බිය වැදෙන කාරණාවක්. විශේෂයෙන් ලංකාවේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුණු දොඩම්පේ මුදලාලිගේ සිද්ධියත් එක්කම රාස් පොලිසිය හතරවෙනි තට්ටුව කියන එක ඔබතුමත් දන්නවා. ඇහෙනකොට ඇඟ කිලිපොලා යන ස්වරූපයක් තමයි එදා ඒ කාලේ තිබුණේ. දොඩම්පේ මුදලාලි රාස් පොලිසියේ හතරවෙනි තට්ටුවෙන් තල්ලු කළා වැටුණාද තල්ලු කළාද එහෙම නැත්නම් ඔහු වැන්නද කියලා කියලා අදත් ඒක සාකච්ඡාවට පාදින්. මම මේ කියන්නේ අමතුමා ප්‍රධාන වශයෙන් අපි අද කතා කරන කාරණා ගැන. ඒ නිසා ඒ පිළිබඳ නමුත් අද එහෙම නෙමෙයි. අද මූලික මිනිස් සාහිත්‍ය වාසිකම් වැඩි, ඒවාගේම ජනතාවට තියෙන අයිතිවාසිකම් පිළිබඳ දැනුම වැඩි ඒවාගේම රාජ්‍ය ක්‍රියාත්මක යුතු ආකාරය සහ අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ මතවාදයන් සමාජය තුළට ගොඩ වෙලා තියෙනවා ඒ නිසා හතරවෙනි තට්ටුව කියන එක අද එදා තරම් බියජනක තට්ටුවක් නෙමෙයි ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ අලුත් සමාජයක ජීවත් වෙන අපිට වගකීම් රාශියක් තියෙනවා අපි කොහොමද අපේ සමාජයේ තිබුණු තැනට වඩා හොඳ තැනකට ගේන්නේ කියලා ඒ පිළිබඳ සාකච්ඡාවක් නේ පහුගිය රජයේ මේ ආණ්ඩුව බලයටපත් වෙනකොටත් තිබුණේ සමාජයේ එදා තිබුණට වඩා හොඳ තැනකට ගේන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්නේ ඒ සාකච්ඡාව වටින සාකච්ඡාවක් ඒ සඳහා රජයකුත් වෙනස් වුණා ඉතින් ඒ නිසා ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් වඩාම සාධාරණ ක්‍රමවේදයන් අපි නිර්මාණය කරන්න ක්‍රියා කරන්න ඕනේ මට පේන දෙයක් තමයි අපේ රටේ පොලිස් නිලධාරීන් පිළිබඳ නීතිය පිළිබඳ තියෙන දැනුම අඩුයි. ඒකට හේතුවක් තිබුණා. හේතුව තමයි අපි වසර 25ක් විතර අපි යුද අපිට ත්‍රස්තවාදී උවදුරක් තිබුණු නිසා පොලිස් නිලධාරීන් අපරාධ යුක්ති විනිශ්චය කිරීමේ කාර්යය වෙනුවට රට ආරක්ෂා කිරීමේ කාර්යයට යොදවලා තිබුණා. මම මට මතකයි මං උසාවිය යන මුල් කාලේ සාමාන්‍යයෙන් අනික් පැත්තේ හිටියානම් පැමිණිල්ල මෙහෙවන පොලිස් නිලධාරිය ඔහුට සාක්ෂි ආඥා පනත අපරාධ නඩු විධාන සංග්‍රහය සහ පැරණි නඩු තීන්දු පිළිබඳ ලොකු දැනුමක් තිබුණා. නීතිඥෙක් මේ පැත්තෙන් නැගිටිනකොට එහා පැත්තේ කෙනා ප්‍රශ්නයක් ඇහුවත් සාක්ෂි ආඥා මත විරුද්ධ නම් ඔහු වහාම ඒ ගැන විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන් දැනුමක් තිබුණා. ඒ වගේම පැමිණිල්ලක් සටහන් කර ගැනීමේදී දඬුවම් සංග්‍රහයේ සමහර චෝදනාවන්ට මනා ලෙස ගැනපෙල් ලෙස සාක්ෂිය සටහන් කර ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම පැමිණිල්ල මෙහෙවීමේදී ඔවුන්ට ඒ පිළිබඳ හොඳ විචක්ෂණ භාවයක් තිබුණා. අපිට පේනවා දැන් ඒ විචක්ෂණ භාවයේ දැනුම අඩු වෙලා ගිහිල්ලා කියලා. ඒ නිසා මම දැක්කා පොලිස් දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳ දැනගෙන අලුත් වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා ඒ දැනුම ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපිට වගකීමක් තියෙනවා අපිට පස්සු අපිට ඒ නැවත සැරයක් අපි කොහොමද ඒ නිලධාරීන්ට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නේ කියන එක ගැන සාකච්ඡාවක් කරන්න. ඒ වගේම අපි විශ්වාස කරන්න ඕනේ අද මේ තර්කයක් ආවා අපි පිළිගත්ත අපේ අධිකරණ ඇමතුමත් ඒ ඇමතුමත් පිළිගත්ත කාරණාව තමයි එක අධිකරණයක දෙන එකම කාරණාවකට දඬුවම තවත් අධිකරණයක තවත් විදිහකට දඬුවමක් දෙනවා කියන්නේ. අපයක් ලබා දෙනකොට එක තැනක ඒ කාරණාව මතම අප නොදෙන තත්ත්වයක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ නිසා අපිට අද ලොකු වගකීමක් තියෙනවා නීතිඥ විනිශ්චකාරතුමන්ලත් පුහුණු කරන්න. ඒ වගේම විනිශ්චකාරවරුන් තේරීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒ නිසා මට මගේ කාලය සම්පූර්ණ නැති වුණත් මම විශ්වාස කරනවා අපි අලුත් පරිච්ඡේදයකට යා යුතුයි. අලුත් දේවල් ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ලෝකයේ තිබෙන විවිධ අලුත් ක්‍රමයන් ගැන අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාවල විතරක් නෙමෙයි පරීක්ෂණ පැවැත්වීමේදී කට උත්තර ලබා ගැනීමේදී සර්වසාධාරණ ලෙස කරන්න පුළුවන් කාරණා පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි කියලා මම ඉල්ලන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟ ගෞරව සුජීව සේනසිංහ ඇමතුමා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. විතේරත් මන්ද වහිටියන පොඩි උත්තරයක් ඉදපර දෙන්නවා මගේ මිත්‍රයා. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද මේ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා අමතිවරු දෙන්නටම. හොඳ දෙයක් මේක. මීට වැඩිය මං හිතන්නේ තවත් විශාල වෙනස්කම් මේ සම්බන්ධ ඉදිරියේ කරන්න සිදු වෙයි. හැබැයි මේවට ඔක්කොටම කාලය අවශ්‍යයි කියන එක තමයි. මේ කෙටි කාලය තුල පවා මෙතුමාලා මං හිතන්නේ ඒ ආකාරයේ වෙනස්කම් ඇති කරන්නත් ඒ පහසුකම් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මං හිතන්නේ නඩු භාණ්ඩ ගත්තොත් අපේ ඇමතුමා කිව්වා වගේ විශාල ප්‍රමාණයක් අපි දකින්න ලැබෙනවා පොලිසියට ගියපුවාම පෙළ ගස්සලා තියෙනවා. ඒවට ආරක්ෂාවක් නැහැ. ඒවා නඩු භාණ්ඩ පමණක් බවට පත් වෙනවා. නැවත රෝදයට ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉදිරියේදී තව තවත් දියුණු ක්‍රමවේද අනුන්ලා දීලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දුරකථනයක් ටැප් කිරීම සම්බන්ධයෙන් මගේ මිත්‍රයා අපි විවාද කරත් අපි හොඳ මිත්‍රයෝ. විශේෂයෙන්ම අපි අගය කරනවා ජනතා මිත්‍ර පෙරමුණ ගොඩක් කතා කරනවා සොරකම් කරන්න විරුද්ධව. හැබැයි අපිට කරලා පෙන්නන්න කියලා කිව්වා. විශේෂයෙන්ම මම මන්තුමාට මතක් කරන්න කැමති අපි මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ 2015 ජනවාරි මාසයේදී කෙටි කාලයක් තුල කොමිෂන් සභා 9ක් අපි ගෙනල්ලා ඉදිරිපත් කරලා තොරතුරු දැන ගැනීම පනත මේවා අවුරුදු ගානක් කමුර කමුර අපුල් අපුල්ල හිටපු දේවල් අපි කෙටි කාලයක් තුළ. එතුමා ඒ ගැන සඳහනක්වත් කරේ නෑ. අපි අගේ කරනවා ජනතා මිත්‍ර පෙරමුණ මේ ගැන කතා කරනකොට කරපු අපි හොඳ දේවල් සම්බන්ධනුත් ජනතා මිත්‍ර පෙරමුණේ සාමාන්‍ය ප්‍රතිපත්තිය නොවුනත් පොඩ්ඩක් හරි අපේ කරන හොඳ දේවලුත් පොඩ්ඩක් අගේ කරොත් හොඳයි. මොකද අපි එකට මේ විප්ලය කරපු හින්දා. ඉතින් මේ දුරකථනය සම්බන්ධයෙන් එතුමා කිව්වා පැමිණිල්ලක් කරන්න පුළුවන් වෙන පුද්ගලෙට. හැබැයි මේ රටේ නීතියක් තියෙනවා. පැමිණිල්ල බාර ගන්න ඕනේ. පොලිසියට පැමිණිල්ලක් කරපුවම පැමිණිල්ල බාර ගන්න ඕනේ. මොන අප්‍රබන්ස පැමිණිල්ලක් කරත් භූතයෙක් ඇවිල්ලා ගැහුවා කිව්වත් පැමිණිල්ල බාර ගන්න ඕනේ පොලිසියෙන්. හැබැයි බාරගත්තට පස්සේ පොලිසිය තීන්දු කරන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා නැද්ද කියලා. දැන් මේකේ තියෙන බලන්න සංකීර්ණභාවය. විනිසුරුතුමෙක්ගේ දුරකථනයක් ටැප් කරා කියලා නීතිඥ මහත්තයෙක් ඇවිල්ලා පැමිණිල්ලක් කරනවා. කොහොමද පොලිසිය පැමිණිල්ලක් කරන්නේ? විනිසුරුතුමා ගිහිල්ලා විනිසුරුතුමා ගෙනලා කට උත්තරයක් ගන්නද? පොලිසියට සාමාන්‍යයෙන් සිදු වෙනවා නීතිපති උපදෙස් ලබා ගන්න. ඒ උපදෙස් ලබා ගන්න ලියුමක් ලියන්න වෙනවා. නැත්නම් ගිහිල්ලා හම්බෙන්න සිදු වෙනවා. ඒක ආපහු එන්න සිදු වෙනවා. ඊට පස්සේ විනිසුරුතුමාට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම සැකයක් තියෙනවා නම් එතුමාට පුළුවන් අගමිනිස්තුමාට හරි ඊට අදාළ නීතිපතිතුමාට හරි කාට හරි මේ සම්බන්ධයෙන් නැත්නම් ඇමතිතුමාට හරි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පැමිණිල්ලක් කරන්න. එහෙම පැමිණිල්ල සිදු වෙලා තියෙනවාද? දැන් ඔය ටැප් කරපු කතා මන්තුමා ආවේ මේ කාලේ නෙමෙයි. ඒ කාලේ ඔබතුමාට මතක ඇති අපි විරුද්ධ පක්ෂ ඉන්න කාලේ සියලුම දුරකථන ටැප් කරා කියලා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට විශාල බියක් තිබ්බා. අපි නිකන් කතා කරන්නේත් නෑ ටෙලිෆෝන් වල ඒ දවස්වල. එහෙම තමයි මේ රටේ තත්ත්වය තිබුණේ. විනිසුරුතුමාලගේ අගවිනිසුරුතුමාගේ සියලු දෙනාගේ. හැබැයි ඔබතුමාට මම එක අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඕන දුරකථන ඔබතුමා විස්තරයක් ලබාගෙන ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි අධිකරණ ඇමැතිතුමා හරි නීතිපතිතුමාට හෝ අගවිනිසුරුතුමාට හෝ නැත්තම් නීතිය හසුරුවන පුද්ගලයෙක්ට කතා කරලා මෙන්න මේ දේ කරන්න කිව්වා කියලා ඔබතුමා පුළුවන් නම් පෙන්වන්න. මේක තමයි අපි යහපාලනය කියලා කියන්නේ. යහපාලන අපි ආණ්ඩුවක් ගෙනාවා. හැබැයි අපිට රටේ සියලුම ඔලු සුද්ධ කරන්න බෑ. නීති නිලධාරීන් ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා. විනිසුරුවරයන් ඉන්නවා. හැබැයි අපි යහපාලන පදනම ගෙනාවා කියලා අපිට මුළු රටම හොදන්න පුළුවන් ඔලු හොදන්න පුළුවන් ක්‍රමවේදයක් නෑ තාම. හැබැයි ඒවා පුරුදු වෙයි මේ රටේ. මේ රට පුරුදුලා තියෙන ජරාජීර්ණ වූ නීති ඔබතුමාට මතක ඇති විශේෂයෙන් මගේ මිත්‍රයා සරත්සිල්ල මහත්මයා. එතුමා තමයි පළවෙනි වතාවට මේ අධිකරණ පද්ධතිය විනාශ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මොහන් පීරිස් මහත්තයා මං හිතන්නේ විශේෂයෙන්ම පල්ලෙයා ඉන්න විනිසුරුතුමන්ලට වැඩිය මේ රටේ විනිසුරුතුමන්ලට අපි ගරු කරනවා. 198ක් 99ක් හොඳයි. හැබැයි මේ අගවිනිසුරුතුමන්ලා දෙන්න මේ රටේ නීතිය පල්ලෙහාට මැදලා දැම්ම. එහෙම ජරාජීර්ණ කරපු නීති ක්‍රමයක් තමයි අපි නැවත ගොඩ ගන්න. ඔබතුමාට මේ විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය මන්ත්‍රීතුමා කිව්වා මේ කමිටු ගැන අධිකරණ පද්ධති සම්බන්ධ. ඔබතුමා දන්නවද දැන් ඔය විශේෂයෙන්ම මූලික ඓතිහාසිකම ගැන කතා කරා. විශාල වශයෙන් ඕවා අපි සාකච්ඡා කරා. ප්‍රශ්නයක් එනවා ඒ නීතිජවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුම තියෙනවද? ඒ අධිකරණ විනිසුරුතුමන්ලට මේ සම්බන්ධයෙන් දැනුම තියෙනවද? ඒ කොහොමද දැනුම ලබා දෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා කොහොමද එහෙම ගෙවලා ඒ ප්‍රදේශවලට අරින්නේ? මේ වගේ සංකීර්ණ විශාල කතිකාවක් මේ ස්ථානවල ඇති වුණා. මේවා ගහෙන් ගෙඩියනවා වගේ ඇති කරන්න පුළුවන් දේවල් නෙමෙයි මන්තුමා. මේ නීතිය කියන්නේ අවුරුදු 500ක් 1000ක් 1500ක් උඩරට නීතිය, තේසවලාමේ නීතිය, රෝමලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය මේවා අවුරුදු ගාණක් තිස්සේ විපර්යාස වලට භාජන වෙලා තමයි මේවා අද මේ අපි පිළිගන්නා සම්මත නීති බවට පත් වෙලා තියෙන්නේ. තව මේවා දිනු වෙන්න ඔබතුමා කියන දේ ඔබතුමා කියපු එක දෙයක් ගැන මම ඔබතුමාත් එක්ක කියනවා. විශේෂයෙන්ම මේ දූෂණ වංචා සම්බන්ධයෙන් අපි යෝජනා කරනවා. අපි බල කරනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුව යුතුයි. එයිදී ගොඩක් අදහස් දක්වනවා. මම ගොඩක් වෙලාවට කණ්ඩායම් ප්‍රැස්වීම ලෝක මතු කරනවා. හැබැයි අපිට එන උත්තරය තමයි වෙනම අධිකරණයක් පිහිටුවීමේදී තියෙන සංකීර්ණභාවය. ඒ හින්දා ඒ සම්බන්ධ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතිකාවට ලක් කරලා අනිවාර්යයෙන් ඔබතුමාත් එක්ක අපි ඉන්නවා ඒ ස්ථානයේ අනිවාර්යයෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවිය යුතුයි කියන එක මමත් ඔබතුමාත් එක්ක ඒ මතේ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට මේ යහපාලන ආණ්ඩුව තුල පවා අධිකරණයේ සම්බන්ධ අපිට ප්‍රශ්න තියෙනවා. මම කිව්වා 195ක් 98ක් හොඳ නිලධාරීන් ඉන්නවා. හැබැයි මෙතන ඉන්නවා මන්ත්‍රීවරයෙක් ඉන්නවා පාස්පෝර්ට් එක හොරට හදපු. ඒ වගේම අයියට වැඩිය මල්ලිට වයස වැඩි. මල්ලිට වැඩිය අයියට වයස අඩුයි. උපැන්න සහතිකය හදලා. අපදෙන්න බැරි වරදවල්. හැබැයි ඇපෑරන් එළිය ඉන්නවා. මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරයෙක්ට මෙහෙම චෝදනාවක් තියෙනවා නම් ඇත්තමයි මන්ත්‍රී ක්‍රමෙන් ඉල්ලා අස්සෙනවා. ඇපත් ඇප දීලත් නැහැ. ඉතින් අපි අධිකරණ ඇමතුමායෙන් අහනවා කොහොමද මේ මෙච්චර පල්ලොරු මන්ත්‍රීවරු වෙලා පාස්පෝර්ට් හොරෙන් අදලා මල්ලිට අයියට වැඩි වයස වැඩි එහෙම තියෙද්දිත් නිදහසේ කයිවරු කකා ඇවිදින රටවටේ අර අපිට විශේෂයෙන්ම හිරුණිකා මන්ත්‍රීතුමියට චෝදනාවක් කරා කවුරු හරි පුද්ගලයෙක් කැඳවලා සල්ලිත් දීලා ත්‍රිවිලයකට ගෙදර ඇරලා ආපහු යම් කාන්තාවසම් පැමිණියට පස්සේ පැහැර ගැනීමේ චෝදනාවක් ලක් කරා. මාස 7ක් යට 8ක් යන්නේ ඉස්සරින් අධිචෝදනා පත්‍රයක් නිකුත් වුණා. මෙන්න අපේ අහපාල නාණ්ඩු මට විරුද්ධව මම කරා පැමිණිල්ල ඡන්ද කාලේ පොලිසියේ නිලධාරියෙක් බීලා ඉන්නවා කියලා. අනිත් දවසේ මට විරුද්ධව බී රිපෝට් එකක්. අද වෙනකන් නඩුව. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තානා නියෝගය කරා ඒක නවත්තගත්තේ. ජනාධිපතිතුමාට කිව්වා අගමැතිතුමාට කිව්වා ඒක පොලිසියෙන් බේරගනී කියලා කිව්වා. ඉතින් මේකයි අපේ අහපාලනේ. ඒ සම්බන්ධයෙන් දැන් මන්ත්‍රීව අදහස් දක්වනවා. මම බලාපොරොත්තු වෙන විශේෂයෙන් විත්ත හේරත් මැතිතුමාලා අපි සටන් කරපු පිරිසක් වශයෙන් මේ ටිකවත් අපිට කරුණු රටර දක්වයි කියලා. එයින් ද සාපේක්ෂ වශයෙන් බලනකොට මන්ත්‍රීතුමා අපි වැඩ කරලා තියෙනවා. අවුරුදු පළවෙනි අවුරුද්දේ අපි සුළුතර ආණ්ඩුවක් තියාගෙන අපි මේ ඔක්කොම කරා. ඔබතුමාලා ජීවිතයට කරන්න ආණ්ඩුවක් තිබ්බනම්. අපි දැන් ඔබතුමා විශේෂයෙන් කතා කරා කෝප් කමිටුව ගැන. හඳුන්නෙත්ටි මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් අපි සෑහීමටපත් වෙන්නේ පක්ෂග්‍රාහීව සමහර අවස්ථාවල වැඩ කරනවා. එමේ පොඩි බලයක් හම්බෙලා. අපි බලාපොරොත්තු වෙනවා ඕනම මන්ත්‍රීවරයෙක් සභාපතිවරයෙක් සාපේක්ෂව ඔබතුමා බලන්න මම ඉන්නවා සභාපතිවරයා පෙත් සම්කාරක සභාවේ. එයිදී මම අදහස් දක්වනවා මගේ කාර්යභාරය මම කරනවා ස්වාධීනව. ඒ වගේම විශේෂයෙන්ම ඒ අපි බලාපොරොත්තු වෙන ඒ ස්වාධීනභාවය සමහර මන්ත්‍රීවරුන්ගේ සභාපතිතුරුන්ගේ බලාපොරොත්තු වෙන්න බෑ. අපි නෑ ඔබතුමාට ආදාල නෑ.
පොයින්ට් ඔෆ් ඕඩර්
සුනිල් නන්දිත් මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති. ඔබතුමා දැන් චෝදනාවක් කරා එතුමා පක්ෂග්‍රාහීව කටයුතු කරනවා. ඒ කොහොමද කියන්නේ? සාධාරණ ඔප්පු කරන්නේ. නෑ ඒක වැරදි. මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳව ඔබතුමා චෝදනා කරන්නේ මොන සාධක මැද ඒක කරන්නේ? කරුණු සහිත ඔප්පු කරලා කියන්නේ ඒක සම්පූර්ණයෙන් අයින් කරගන්න. ඒක වැරදි සම්පූර්ණ. නෑ. එහෙම කරන්න බෑ මන්ත්‍රීවරයෙක්. මේ සභාවේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් එහෙම චෝදනාවක් කරන්න කොහොමද?
මට වරයට කියන්නේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න.
කෝප් කමිටුවේ සභාපති.
නෑ.
ඒක බෑ. ඒක කොහොමද ඔබතුමා කියන්නේ?
විදිර මන්ත්‍රීතුමා
මගේ වෙලාව
අපේ වෙලාවෙන් දෙන්න මේ මම මේ මතු කරේ එතුමා කෝප් කමිටුවේ ඉන්න පමත් ඉන්න අඳුන්නේත්ටි මන්ත්‍රීතුමා සභාපතිවරයා ඔබතුමා ඔය මෙතන පාර්ලිමේන්තුවේදී ඔය කාර්යනේ දිගහරිනකම් කෝප් කමිටුවේදීවත් කිව්වේ නැහැ නේ ඔබතුමාගේ පක්ෂපාති මම පිළිගන්නේ නැහැ කියලා
කියවලා බලන්න කෝප් කමිටුවේ ගියසරේ වාර්තාවේ මම මොකද කියලා තියෙන්නේ කියලා. එහෙදි ඔබතුමාට මම ගියසරේ පාර්ලිමේන්තුවේ මම කාර්යයක් මතු කරා. මොකද ඒ කාරණය? එතුමා විශේෂයෙන්ම මහා බැංකුව සම්බන්ධයෙන් පළවෙනිම අදහස මතය පළ කරපු පුද්ගලයා කියලා අනුකම්පා සානක මෙහෙම කතාවක් කරා. මම කිව්වා ඒ අවස්ථාවේදී එතුමා ඒ සම්බන්ධයෙන් මතයක් දරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒ පරීක්ෂණය සම්බන්ධයෙන් එතුමා සභාපති ධුරේ ඉඳ ගැනීම නුසුසුසි කියන එක මම ඒ අවස්ථාවේ ප්‍රකාශ කරා. ඔබතුමා හැන්සාඩ කරා පරීක්ෂා කළ බලන්න. ඒකම වරදක්. ඒකම ඔබතුමා කියනනම් එහෙම නැත්තක්. ඔබතුමා කියනවා නම් එහෙම හොඳ ඒ ක්‍රමය හරි කියලා. එබතුමා කියනවා එහෙම කරන්න හරි කියලා. නෑ ඒක අපි පස්සේ සාකච්ඡා කරමු සභාපතිතුමා මගේ කතාව කරන්න දෙන්න මේ ඊට අදාළව. ඔබතුමා ඉල්ලීම කරන්න. ඔබතුමා ඉල්ලීම කරන්න. එතකොට ඉල්ලීමට අනුව ඔබතුමාට අදාළ එකක් නෙමෙයි මේක. නෑ ඔබතුමාට මොකද්ද ස්ථාවර නියෝගය කීයද? නෑ ස්ථාවර නියෝගය කීයද? ස්ථාවර නියෝගය කීය
සභාපතිතුමා
මට කතා කරන්න දෙන්න නැත්නම් ඔබතුමා ඒකලට කතා කරන්න දෙන්න.
විජිතේරත් මන්ත්‍රීතුමා නීති ප්‍රශ්නයක්ද? හා පොයින්ට් ඔෆ් ඕඩර් විජිතේරත් නම්
මේ සභාවේ මන්ත්‍රීවරයෙක්ව එහෙම විවේචනය කරනවා නම් කරුණු සහිතව සාධාරණ ඔප්පු කරලා පෙන්නන්න. එහෙම නැතුව ඒක නිකම්ම මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. ඒක නිකම්ම මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳව. දැන් එතුමා තර්ක කරනවා නම් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට එහි සභාපති ධුරේ ගන්න බෑ
කියලා.
එතුමාටත් අයිතියක් නැහැ සමාජිකත්වයක් ගන්න. මොකද එතුමා ඒකට යන්න කලින් කෝප් මහ බැංකුව අධිපතිවරයා එහෙම වංචාවක් කරේ නැහැ කියලා ප්‍රකාශ කරා. ඒතර ඔබතුමාට අයිතියක් නැහැ. එහෙමනම් ඒකේ වාඩි වෙන්නවා. ඒ නිසා ඔය තර්කේ වැරදි. සභාපතිවරයා විදියට ඉන්න බෑ කියලා ඒ පැත්තෙන් තර්ක කරනවා නම් අනිත් පැත්තට ඔහු නිවැරදි කියලා කියපු ඔබතුමාට ඒ සමාජගතව ගන්නත් අයිතියක් නැහැ. ඒ නිසා ඒ තර්ක වැරදියි
පාර්ලිමේන්තුවේ
මන්ත්‍රී මේකට උත්තරයක් දෙන්න. හරි මේකට උත්තරයක් දෙන්න. එහෙමනම් කෝප් කමිටුවේ සිදුවන කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම සමිකයට කතා කරන්න බෑ. එහෙමනම් ඔබතුමා කියන විදිහ ඔබතුමා නම් ඕක කියන්න ඔබතුමා හිතේ තියාගන්න ඕක. හරිද? එහෙනම් කිසිම අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවක ඔබතුමා කොහොමද තිබ්බේ? මේම එහෙනම් කිසිම අවස්ථාවක කෝප් සමිතියේ සමාජිකයට කිසිම දෙයක් සම්බන්ධයෙන් කෝප් සමිතිය වෙන කතා කරන්න අයිතියක් නැහැ කිසිම දේශපාලයක්. නෑ ඔබතුමා අයි ඔබතුමා කතා කරන්නේ. ඔබතුමා දිගටම කතා කරන්නේ. හඳුන්නේත්දී මම ඔබතුමා කතා කරනවා මේ සම්බන්ධයෙන්. ඒතකොට එතුමා ඉඳ ගන්නවා සභාපති වශයෙන්. සභාපති තමයි ඉන්න අපක්ෂපාති වෙන්න ඕනේ. සමාජිකයන්ට පුළුවන් පක්ෂපාති වෙන්න. සභාපතිර පක්ෂපාති වෙන්න. ඒක ඉගෙන ගන්න ඔබතුමා. නීති මූලධර්ම. ඔබතුමාට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. නීතිය සම්බන්ධයෙන්.
හොඳයි.
දැන් යාළු හරි මට කතා කරන්න දෙන්න.
ගරු මන්ත්‍රීතුමා හැමතුමා
නෑ නෑ මේ මේකයි. ඔබතුමාලා හැම එකම වැරදි කියලා කියන ඉඳ මම මේ කියන්නේ. ඔබතුමාලට හොඳයි ඒක වැඩේ කරනකොට. අපි කවුරුත් රකින්නේ නෑ. අපි කවුරුත් රකින්නේ නෑ. හැබැයි නෑ ඔබතුමායි කතාය කරන්න ඔබතුමායි කරන්න. ඔබතුමා රැකගට්ටි අපි දන්නවා. ඔබතුමා හොරෙන් හැම වෙලකට අපි දන්නවා. මේ අපෙන් ආන්න එපා. හොරෙන් හැම වෙලකට අපි දන්නවා. අපි කවුරුත් රකින්නේ
නෑ. ගරු සුජීව
කවුරුත් රකින්නේ නෑ අපි.
රැකගත්තරන්
තියා. කවුරුත් රකින්නේ නෑ. හැබැයි බොරු කරන්නේ.
විශේෂ අදාළ
කරන්න දෙන්නේ නෑ අපි.
මාතෘකාට
අදාළ. විශේෂ අදාළ කරන්න දෙන්නේ නෑ කාටවත්.
රැකගත්තරන්
ඉන්නේ නැහැ. කොහොමද බලපෑම්? මේ අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි නම් ඔබතුමාලා ඔයක ඉන්න ආණ්ඩු කාලේ ඕවා කරා. දැන් එන්න එපා ඕවා කරන්න. ඔබතුමාලා අපිව නැවැත්තුවා අපේ කටවල් නැවැත්තුවා විපක්ෂ ඉන්න කාලේ. ඒව කරන්නේ ඒ කාලේ ඔබතුමාලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නැට්ට පස්සේ කියලා කරපු දේ අපි දන්නේ නැහැ කියලා අගන්නේ පණිකා. අධිකරණ හිටියා මම මොකද්ද එක අමතිවරයා හිටියා. ඔබතුමාලා කටයුතු කරලා වැඩි දන්නවා. දැන් ඉඳ ගන්න. ඒ කාලෙත් වහන්න අපේ කටවල් දැනුත් වහන්න එනවා. බලපෑ අපි කාටවත් බලපෑම් කරන්නේ නැහැ. අපි අදහස් ප්‍රකාශ කරනවා. ඒකට අපි ඉඳ දෙන්න. ඔබතුමා ඉඳ ගන්න. කතා කරලා ඉඳ දෙන්න.
දැන් ඔබතුමායන් ගත්ත විනාඩි දෙක දෙනවා. තව විනාඩි දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඒ ඉඳා. විශේෂයෙන්ම මෙතන රත්නන්තම අපේ යාළුවයි මොන්නේ අපි විවාද කරගන්න ඕනේ මම මගේ අදහස ප්‍රකාශ කරන්න. මොකද මම සාධාරණයට කැමති මිනිස්සෙක්. මම කොහෙවත් අසාධාරණයට ඉඩ දෙන මිනිස්සෙක් නෙමෙයි. ඔබතුමා ඕන තැනක් කියන්න. මහා බැංකුවේ අධිපතිතුමා මොකක් හරි වරදක් කරලා තියෙනවා කියලා ඔබතුමා මට ඔප්පු කරන්න එක මට දෙන්න. මං ඔබතුමාට ඉදිරිපත් කරන්නම් මහා විශේෂයෙන්ම කෝප් කමිටුවේදී. එක කවුරු හරි මට දුන්නොත් මෙන්න මේ වරද කරලා තියෙනවා කියලා හරියට එක තීන්දුවක් දුන්නොත් මං ඔබතුමාල වෙනුවෙන් පෙනී හිටනවා. ඒ ඉඳ මේ දේශපාලනය කරන්න හදන්න එපා. දේශපාලනයට කොටසක් එකතු වෙලා ආණ්ඩු පක්ෂයේ ඉන්න කොටසකුත් ඒකට එකතු වෙලා විරුද්ධ පක්ෂයේ කොටසකුත් ඒකට එකතු වෙලා ඒ ඉඳ දේශපාලනය කරන්න අපි දෙන්නේ නැහැ. වරදක් තියෙනවා නම් වරදක් තියෙනවා අනිවාර්යයෙන්ම අපි ඒ වරදට පෙනී හිටිනවා. හරි. ඉතින් ඔබතුමා ඇද්දාට පස්සේ මම උත්තර දෙන්න ඕනේ. ඔබතුමාලා කියන්නේ වහගෙන අපි නිකන් ඉඳද කියන්නේ. ඔබතුමාලා ඒ කාලේ තමයි නිකන් ඉඳ කිව්වා. දැන් නිකන් ඉන්න ඒ කාලේ හිටියෙත් නැහැ අපි.
ඔබතුමාගේ කාලේ අවසානයි.
විනාඩි දෙක ඔබතුමා මම හිටගත්ත විතර නෙමෙයි.
නෑ. වැඩිය දුන්නා
ඔබතුමා දෙනවා කියලා පොඩි ට්‍රික් එකක් දැන් මම දන්නවා දෙකක් දුන්නා 14ක් දෙනවා කියලා මම විනාඩිය කතා කරා ඔබතුමා නැවැත්තුවා අපි වන්දන්න එපා මන්ත අපතපතුමා මට විනාඩි දෙකක් දෙන්න
තමයි ඔබතුමා විනාඩි 17ක් දැන් අරන් තියෙනවා
ඉතින් මම අරන්නේ නැහැ ඔබතුමා අසාධාරණ වෙන්න එපා මගේ ඔබතුමා කියලා ඔබතුමාගේ
වෙලාව දෙන්න විනාඩියකින්
මට විනාඩි දෙකක් දෙන්න තමයි ඒ ඉඳ විශේෂයෙන්ම අප නීතිය ගැන සම්බන්ධයෙන් කතා කරා අපි පිළිගන්නවා අප නීතිය සම්බන්ධයෙන් මේ අප්‍රබන්ත නීතියක් මේ රටේ තියෙන්නේ පොලිසියේ නියදාරයේ අභිමතය බලපානවා නීතිපති පාර්ලිමේන්තුවේ අභිමතය බලපානවා ඊට පස්සේ විනිතරතුමාගේ අභිමතය තෙන්න බලපානවා රීතිය තමයි අප දිය යුතුයි කියන එක හැබැයි මේ සියලුම අධිකරණලා පාවිච්චි කරන්න අප නොදිය යුතුයි කියන මෙන්න මේ මූලාශ්‍රය එයින්ද ඒක අනිවාර්යයෙන් අපි ඇමතුමාට කියනවා මේක වෙනස් කරන්න ඕනේ Tamanට ඕන විදියට පොලිසියට ගාණක් දුන්නාම අප දෙන්න කියලා කියනවා නීතිපති පාර්ලිමේන්තුවේ කවුරු අඳුරන කට්ටිය ඉන්නවා නම් ඒකටත් අප හැම වෙනවා ලේසියෙන් හැම වෙන්නේ නීතිපති පාර්ලිමේන්තුව 99%ක් හොඳයි 1%ක් නරක වෙන්න පුළුවන් හැබැයි මේ වගේ අවස්ථාවක් අසාධාරණයකට ලක් වෙන්න පුළුවන් ඒ ඉඳ විශේෂයෙන්ම සභාපතිතුමා අපි කියනවා මේ රටේ අපි විශාල විපර්යාසයක් කරා අවුරුද්දක් තුල අපි කොමිෂන් සභාව ගෙනල්ලා සීල වණපණත් මේ අවශ්‍ය හැකි ආකාරයෙන් ඒ ව්‍යවස්ථාවට අපි වෙනස්කම් කරලා ඒ වෙනස රටට දුන්නා ඒ වගේම ඉදිරි අනාගතේ අපි ඔබතුමාට පොරොන්දු වෙනවා විත්තේරත් මන්තුමාට අපි අවශ්‍ය ඒ අවශ්‍ය අපි වෙනස දෙනවා අපි අවශ්‍ය වෙනස අපි ඉක්මනින් ලබා දෙනවා ඒ විතරක් නෙමෙයි අපි හොරු ආරක්ෂා කරන්නේ අපි හොරුන්ට හොරකම් කරන්න ඉඩ දෙන්නේ අපි ආණ්ඩුවේ වුණා හොරෙක් ඉන්නවා නම් දූෂණයක් තියෙනවා නම් ඇමතිවරයෙක් ඉන්නවා ඊට විරුද්ධ අපි කතා කරනවා ඊට විරුද්ධ අපි ක්‍රියාත්මක වෙනවා ඒ හින්දා අපි කියන්නේ අපි සියලු දෙනා අපි සුද්ධයි කියලා හැබැයි අපි සාපේක්ෂ වශයෙන් ගත් කළ අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු විශාල පිරිසක් 98ක් 99ක් මේකේ පිරිසුදුභාවය යුතුව අපි කටයුතු කරනවා කියන වක්කින් මේ අවස්ථාවේ ආණ්ඩුව වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා
බොහොම ස්තුතියි මීළඟට ගෞරව සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා
මූලාසනී ගරු සභාපතිතුමනි, අද දවසේ අපරාධ නඩුවිදාන සංග්‍රහය සම්බන්ධයෙන්ුත්, එවැගේම නීති කොමිසම් සභාව සම්බන්ධයෙන්ුත්, ඉදිරිපත් කරන සංශෝධන සම්බන්ධයෙන් ගරු අගමැති සරු ගරු ඇමැතිතුමා අධිකරණ ඇමැතිතුමා ඉදිරිපත් කරන සංශෝධන පිළිබඳ අදහස් ඉදිරිපත් කර ලැබීම සතුටක්. මේ ගරු සභාවේ සාකච්ඡාවකට ලක් වෙච්ච කරුණක් මම අවධානය යොමු කරනවා. ඒ තමයි මහාධිකරණ විනිසුරු තුමාගේ දුරකථනය ලැබෙන සහ ඒ වගේම එම දුරකථන මාර්ගය ටැප් කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රහසේ සවන් දිය හැකි උපකරණ සම්බන්ධයෙන් ගරු ශිරාන් ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා මහාධිකරණ විනිශ්චයකාරුන්ගේ සංගමයට ලිඛිතව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අගවිනිසුරු ශ්‍රී පවන් මහතා හමු වී ඔක්තෝබර් 10 වෙනිදා සාකච්ඡා කිරීමට එම සංගමේ විධායක කමිටුව තීරණය කරලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට සභාගත කරනවා ගරු සභාපතිතුමනි, දිවින පුවත්පතේ 2016 10 3 දින පුවත්පත් ප්‍රකාශය මේ වෙනකොට මහාධිකරණ විනිශ්චයකාරතුමාගේ දුරකථනයට සවන් දෙන විශේෂයෙන්ම එතුමා මේ රටේ සුවිශේෂ අධිකරණ තීන්දුව කීපයක් ලබා දුන්න විනිශ්චයකාරවරයෙක්, ඉතාම අපක්ෂපාතීව. විශේෂයෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නඩු තීන්දුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන්නා. එවැගේම එතුමාට විවිධ මාධ්‍යවලින් විවිධාකාරයේ මඩ ගැහින් මඩ ප්‍රචාර ක්‍රියාත්මක වුණා. එවැනි අවස්ථාවක තමයි මේ දුරකථන ටැප් කිරිල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා එතුමා මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමයට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒක බලාගන්න කියලා මම ආණ්ඩුවේ ඇමතිවරුන් ඉල්ලනවා. දැන් මූලාසන සභාපතිතුමනි, මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ මේ මහාධිකරණ විනිශ්චයකාරතුමාගේ දුරකථනය ටැප් කරන්නේ මොන වගේ වෙලාවකද? මේ රටේ ඉහළම පුරවැසියා, රටේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ජනාධිපති ලේකම්තුමාගේ ඉඳන් පහළ මට්ටමේ ග්‍රාමෝදය මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කරපු පලා පාලන ආයතනවල සියලුම මන්ත්‍රීවරුන් දක්වා සියලු දෙනා පිළිබඳවම දේශපාලන පරිගැනීමේ අර්ථයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කරමින් සිද්ධ කරන මොහොතක, වගේම මේ රටේ බේරගත්ත ආරක්ෂක සේනාංක භාරව ඉන්න නාවික හමුදාපතිතුමා, නාවික හමුදාපතිවරු දෙන්නේ යුද හමුදාවේ ඉහළම නිලලත් ජෙනරාල්වරු ආරක්ෂක ලේකම්තුමා රට බේරා ගැනීමේ සටනේදී කටයුතු කරපු සියලුම හමුදා සේනාංක වලට විරුද්ධව විවිධ චෝදනා, කාගේ උවමනා මතක් දන්නේ, පොළව නුහුලන චෝදනා, බොරු අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් පටු දේශපාලන වාසිය සඳහා මර්ධනයක් ක්‍රියාත්මක කිරීමට සියලු යන්ත්‍ර රජයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන මොහොතක අපි දන්නවා.
ගරු විජේදාස ඇමතිතුමා,
ගරු මන්ත්‍රීතුමා, මේ මතු කරන කාරණය කීප වතාවක්ම දැන් අනිත්
සභාගත කරනවා. ගරු ඇමතිතුමා,
දැන් ටෙලිෆෝන් දුරකථනයක් කාගේ හරි නීති විරෝධී විදිහට ටැප් කරලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ සම්බන්ධව විනිශ්චයකාරවරුන්ගේ ආයතනයට හෝ නීතිඥ සංගමයට දැනුම් දුන්නට කමක් නැහැ. හැබැයි පැමිණිල්ලක් කරයි කියලා ඒ උදවියට කළ හැකි දෙයක් නැහැ. එමනම් පැමිණිල්ල කරන්න ඕන පොලිසියට. ඒ පොලිසියට කරොත් ටෙලිකොමියුනිකේෂන් ඕඩිනන්ස් එක යටතේ පරීක්ෂණයක් කරලා මේක හෙළිදරව් කරන්න පුළුවන්. ඉතින් අදාළ ස්ථානයට නීතිමය කටයුතු කරන්න පැමිණිල්ලක් කරලා නැත්නම් මේ පිළිබඳ විවාදයක් කරලා කාලේනාස්ති කරන එක කාර්ය අපරාධයක්.
මේ මහාධිකර විනිශ්චයකාරවරුන්ගේ සංගමයට කරලද පැමිණිල්ල තමයි මම සභාගත කරන්නේ. හැබැයි මේ යහපාලනයේ නීතියේ ආධිපත්‍යය ගැන පුරාජේරු කියන අය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන පුරාජේරු කරන අයගේ කෙරුවාව තමයි මේ. ඉතින් ගරු මම මේ පිළිබඳ විවාදයකට එන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ රටේ මහ පොළව නුහුලන මූල්‍ය වංචාව, කෝටි 6000ක මූල්‍ය වංචාව තමයි මහ බැංකුව අධිපතිවරයා කළේ. කෝ පරිශන අද වන විට මහ බැංකුව අධිපතිවරයාගේ බෑන වර්චුවල් සමාගම අයිති ලංකා ඉතිහාසයේ වර්චුවල් ටෙසරිස් කියන සමාගම අයිති එම සමාගමේ වාර්ෂික ආදායම මේ වසරේ ලංකා ඉතිහාසයේ වැඩිම ලාභ ලැබපු ආයතනය මිලියන ගණන් වලින් ලාභ ලැබපු ආයතනය මහා බැංකු හොරකම කරායන් පස්සේ මෙගොර සභාවේ අපේ ඇමතුමා මහින්ද අමරවීර ඇමතුමාද නිස්සද්දව ඉන්නවා එතුමා තමයි අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිල්ල කළේ නඩු නෑ පොළොව නුහුලන මූල්‍ය අපරාධය කළේ හැබැයි මහා ලොකුවට වාහන අවභාවිතය කියලා මේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ දම් අද ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාගේ චෝදනා පත්‍රයේ සැලකිල්ලට ගත්තොත්
ගරු අමරවීර ඇමතුමා
නිසා කියන්නේ අපි මහා බැංකුව අධිපතිවරයාට විරුද්ධව මම අල්ලස් කොමිසමට පැමිණිලි කළා තියෙනවා ඒ පරීක්ෂණයක් තවම යනවා ඒකම ඔහු ඉවත් කරන තෙක්ම ඒ අපි අඛණ්ඩවයේ සටන ගෙනිච්චා දැන් ඒ තනතුරෙන් ඉවත් කෙරෙව්වා අපි නඩු අවශ්‍ය නම් නඩුත් දාන්න
හොරකම කළා නම් නඩු
දාන්න අපි කොතනකවත් පැහැදිලි මන්ත්‍රීතුමා
වාහන
කරුකරු සභාවත අපි ඉතාමත් පැහැදිලි වැරද්දක් කළා තියෙනවා නම් ඒකට එරෙහිව අපි කටයුතු කරනවා කිසිම ආකාරයක මොන තරමක නිලධාරියෙක් වුණත් අපි ඒකෙන් බේරලා යන්න ඉඩ තියන්නේ නැහැ හැබැයි බෙල්ල කපන්න බෑ බෙල්ල කපන්න බෑ නීත්‍යානුකූලව කටයුතු කරනවා
නිසා
ගර්ස් පොයින්ට් ඔෆ් ඕඩර් සුජිත් සෙන්සිං ඇමතුමා
අපේ මන්තුමා මේ වාහන අවභාවිතය ගැන කිව්වා ඔබතුමා වාහන කීයක් අවභාවිතය කරලා තියෙනවද අපි මේ දැනගන්න නිකම් යහන්නේ
හොඳයි
මොනේ
සිසිල ජයගොඩි මන්ත්‍රීතුමා කතා කරගෙන යන්න
මම කරලා තියෙන මොනවද කියලා මගේ හෘදයේ සාක්ෂියක් දන්නවා තමුන්නාසලට පුණුවන් ඕනෑම චෝදනාවක් ඉදිරිපත් කරන්න ඒ පිළිබඳව මම දන්නවා මගේ ජීවිත ඉතිහාසයේ මම කිසිම වරදක් කරලා නැති බව ඒක නිසා හෙට වෙනකොට අලුත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්න තමුන්නාසලට පුණුවන් තමුන්නාසලගේ හොරිකඩ ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැමෝටම සිද්ධ වෙන්නේ ওই දේ තමයි ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනේ ගරු සභාපතිතුමනි ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට විරුද්ධව චෝදනාව ගන්න වාහන අවභාවිතය සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි වාහන අවභාවිතය කියන එක හරි පුළුල් ප්‍රශ්නයක් අපි දන්නවා කොළඹ ප්‍රධාන පාසල් කීපය ඉදිරියට යන්න ප්‍රධාන පාසල් කීපය ඉදිරියේ කොළඹ ආනන්ද වෙන්න පුළුවන් නාලන්ද වෙන්න පුළුවන් රාජකීය විද්‍යාලය වෙන්න පුළුවන් විශාක විද්‍යාලය වෙන්න පුළුවන් රජයේ නිලධාරීන් කී දෙනෙක් තමුන්ගේ රාජකාරී වාහනෙන් දරුවා ගෙනල්ලා පාසලේ බස් එකට යනවද පොලිසිය නිලධාරීන් බොහොම මානසික ප්‍රශ්නයක් දඩුවම් කළ යුතු ප්‍රශ්නයක් නෙමෙයි පොලිසිය නිලධාරීන් අපි දන්නවා තමුන්ගේ වාහනේ තමුන්ගේ බයිසිකලේ පිටිපස්සේ දරුවා ගෙනල්ලා අහකලා බස්සල යනවා ඒ නිසා මේ 144,000ක මූල්‍යමය කාරණයක් පිළිබඳව කතා කළත් නඩුව දාන්නේ 150,000 කියලා ජනතාවට ඒ නිසා මහා බරපතල වැරදි ප්‍රතිරූපයක් මේ වන්දනාගාරගත කිරීම හරහා සිද්ධ වෙනවා ඒක අද ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට වෙන්න පුළුවන් හෙට තමුන්නාසලට විරුද්ධ වෙන්න පුළුවන් මේ විදියට අධිකරණය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම මේ සියල්ලම දඩයම් බල්ල බවට අද පරිවර්තනය කරලා තියෙනවා. ඉතාම කණගාටුදායක ලෙස හැල්ලුවට ලක් කරමින් දේශපාලන වෛරය පතුරවන ආයතන බවට මේ රට පරිවර්තනය කරලා තියෙනවා. හොඳම උදාහරණය තමයි ගරු සභාපතිතුමනි.
තව විනාඩියක් තියෙනවා.
තව විනාඩි 17ක් තිබා ගරු සභාපතිතුමනි. එතකොට විනාඩි 17ක් දුන්නා. ඊට පස්සේ තව විනාඩි 2ක් දුන්නා.
හරි 10යි.
ශම්මි කරුණාරත්න මෙරටේ බුද්ධිවංශයේ ශ්‍රේෂ්ඨ රණවිරුවා අත්තනංගුඩ ගත්තේ මොන පණතෙන්ද? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණතෙන්. මේ රටේ ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා බුද්ධිවංශ මෙහෙයුම් කරපු නිලධාරියට අත්තනංගුඩ ගන්නේ ශම්මි කරුණාරත්නව අත්තනංගුඩ ගන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණත. පස්සේ අත්තනංගුඩ ගැනීම මත පස්සේ ඒවා සංශෝධනය කරනවා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද ඊයේ මේ ගැන විභාගයක් මූලික අයිතිවාසිකම් පෙස්සමක් ඉදිරිපත් කළා. ඒ නිසා මේ රටේ අද බන්ධනාගත කිරීම කෙලවරක් නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්බද අහිංසක මිනිස්සුන්ව 100-200 ගණන්ල පලාපාලන ආයතනවලට ඉදිරිපත් කරන ජනාධිපතිතුමා කතා කරන පක්ෂයේ සමගිය ගැන කොහොමද මේම සමගියක් වෙන්නේ? කාගේ උවමනාවද මේ සිද්ධ කරන්නේ? කාට උවමනාවක්ද? ඒ නිසා ඊටාම කණගාටුදායක ලෙස වේදනාකාරී ලෙස කටයුතු කරනවා කියන කීතාව මතක් කරන්න ඕනේ. අපි දන්නවා රාජ්‍ය සේනාරත්න මැතිතුමාට විරුද්ධව නිස්සංක සේනාධිපති ඇවන්ගාඩ් හිමිකරු විසින් පැමිණිල්ලක් කළා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු හමුදා ප්‍රධානීන් සියල්ලම අල්ලස් පනතේ අර්ථයේ නඩු දානවා. අද චෝදනා තියෙනවා රාජ්‍ය සේනාරත්න මැතිතුමාට විරුද්ධව.
දැන් අවසන් කරන්න
අධිකරණයේ නිහඬ වෙලා නැද්ද?
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. නීති මධ්‍ය
පාර්ලිමේන්තුව නිහඬ වෙලා නැද්ද? නීතිය බරපතල ලෙස විකෘති කරලා නැද්ද? මේ රටේ තියෙන සාධාරණත්වය මොකද්ද? ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, මම ප්‍රශ්න කරන්නේ අධිකරණ ක්‍රියාමාර්ගය ගැන නෙමෙයි. තමුන්නාසට අයිති තමුන්නාසට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මේ කියන්නේ මේ අද වෙනකොට අධිකරණයේ සියල්ලම දේශපාලනීකරණය බවට පත් කරලා දඩයම් බල්ලම් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. තමුන්ගේ දේශපාලන සතුරන් දඩයම් කිරීම සඳහා කිසිම හිරිකිතයකින් තොරව වෛරය පැතුරවන ව්‍යාපාරයක් මේ සමාජයට නිර්මාණය කරලා තියෙනවා. ඒ සමාජය තුළ විශේෂයෙන්ම අද කඩිමේල මහේස්ථාත් අධිකරණයට යන්න බෑ. මහාධිකරණ විනිශ්චයකාරතුමා අපෙල්ලින් පනතෙදි කියනවා මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කඩුවෙල මහේස්ත්‍රාත්තුමා. අද පසුගිය සතියේ කොටුවේ මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කරනවා අද නීතිපති දෙපාර්තමේන්තුවයි FCIDගේ පොලිසිය කට්ටිය මන්ත්‍රීවරු මහජන නියෝජිතෙම ගෙනියන්නේ පහෙන් පස්සේ. උසාවිය වහල ලඝුලේඛාව නැහැ, අපදෙන් විදියක් නැහැ. විනිශ්චයකාරතුමා මහේස්ත්‍රාත්තුමේ බැනවැදුන පොලිසියට ඇයි මෙහෙම කරන්නේ? ඒ නිසා අද මේ දඩයන් කිරීම බවට මේ රට පරිවර්තනය කරලා
ඇති
යහපාලනය නැහැ. වෛරය පතුර පාලනයක් පමණයි මේ තියෙන්නේ. ස්තුති,
බොහොම ස්තුති. මීළඟට ගරු තිලකරාජ මන්ත්‍රීතුමා.
සභිකි තලමේ දාංගම් ගෞරව உறுப்பினர்களே, நீதியமைச்சின் கீழாக குற்றவியல் நடவடிக்கை முறை சட்டக்கோவையின் சட்ட ஆணைக்குழு பற்றிய சட்டங்களை திருத்தும் இந்த விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்கு உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கிறேன். இந்த சட்டத்துறை சார்ந்து பாராளுமன்றத்தில் அமைக்கப்பட்டிருக்கும் துறை சார்ந்த மேற்பார்வை குழுவின் உறுப்பினர் என்ற வகையிலே இந்த சட்டங்களில் மேற்கொள்ளப்பட வேண்டிய திருத்தங்கள் குறித்து நாங்கள் அந்த குழுவிலே கலந்துரையாடி அறிக்கையினை சமர்ப்பித்திருக்கின்றோம். எங்களது குழுவின் தலைவர் பாராளுமன்ற உறுப்பினர் அஜித் மானப்பெரும் அவர்கள் இந்த சபைக்கு சமர்ப்பித்து அது திருத்தத்திற்கு உள்ளாகும் என்று நம்பிக்கை கொள்கிறோம். அதே நேரத்தில் இந்த சந்தர்ப்பத்தை பயன்படுத்தி நான் இந்த துறைசார் மேற்பார்வை குழுவில் நாங்கள் விவாதித்த கலந்துரையாடிய சில விடயங்களை இந்த அவையிலே முன்வைக்கலாம் என நினைக்கிறேன். அந்த ஆலோசனைகள் முதலாவதாக இந்த சட்ட ஆணைக்குழு பற்றிய திருத்த சட்டம் மூலம் கொண்டு வந்திருக்கிற அதே நேரத்தில் இதே அமைச்சுக்கு கீழாக வருகின்ற நிறுவனம் என்ற வகையிலே சட்ட உதவி ஆணைக்குழு சம்பந்தமாக அங்கே நாங்கள் பல்வேறு விவாதங்களை கலந்துரையாடல்களை மேற்கொள்ளக்கூடிய சந்தர்ப்பம் கிடைத்தது. இந்த சந்தர்ப்பத்தில் எங்களுக்கு தெரிந்து கொள்ளக்கூடிய விடயமாக இருந்ததுதான், இந்த சட்ட உதவி ஆணைக்குழு போதிய நிதியின்மை காரணமாக தனது பணிகளை முறையாக முன்னெடுக்க முடியாமை காரணமாக இந்த சாதாரண பொதுமக்கள் சட்ட உதவி ஆணைக்குழு இருந்தும் கூட அந்த சட்ட உதவி ஆணைக்குழுவின் ஊடாக போதுமான வசதி வாய்ப்புகளை பெற்றுக்கொள்ள முடியாமல் நீதியின் முன்னே சிறு குற்றங்களுக்கு கூட பெருமளவில் தண்டனை அனுபவிக்கின்ற அல்லது நீண்ட காலம் வழக்குகள் இழுத்தடித்து செல்லப்படுகின்ற ஒரு நிலைமை காணப்படுகிறது. எனவே கௌரவ நீதி அமைச்சர் அவர்கள் இந்த சபையில் இருக்கின்ற சந்தர்ப்பத்திலே
Yes, an issue due to lack of
funds, lack of funds, legal aid commission not functioning well.
There is no
proper
service to the litigants.
Yes.
I think apparently that you have mistaken about
no,
the legal...
No, I told that.
No, legal aid commission.
Yes.
This is the law commission.
I understand.
For the law commission that there is no any financial issue.
I understand. Yes,
they are functioning properly.
For the time opportunity, I am just suggesting right, you right. that. I agree to that, but what you have voted for the... legal commission at the opportunity I am stating this because in the oversight committee we have discussed this issue in the சட்ட உதவி குறிப்பாக ஒரு உதாரணமாக நான் சொல்ல வேண்டும். கடந்த வாரங்களிலே புசல்லாவ நகரத்தில் ஒரு இளைஞன் நடராஜா ரவிச்சந்திரன் எனப்படுகின்ற இளைஞன்
பிடிவராந்து பிறப்பிக்கப்பட்ட நிலையில் கைது செய்யப்பட்டு போலீஸ் நிலையத்திலே தடுத்து வைக்கப்பட்டிருந்த போது அவர் தூக்கு மாட்டிக்கொண்டு இறந்து விட்டார் என்கின்ற செய்தி அந்த நகரத்திலே அந்த ஊரிலே பெரும் பரபரப்பை ஏற்படுத்தியிருந்தது. அது ஒரு 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 சிறை கூடத்திற்குள் இடம்பெற்ற ஒரு மரணமாக போலீசார் மீது ஒரு குற்றம் சாட்டப்பட்டிருக்கிறது. இது அரசாங்கத்தின் மீதும் ஒரு குற்றம் சாட்டாக வந்திருக்கிறது. அது மாத்திரமல்ல, அதன் அடுத்த 2-3 தினங்களிலே அவிசாவளை பிரதேசத்திலும் செல்வராஜா ரவீந்திரன் எனப்படுகின்ற இன்னொரு இளைஞன் இதே போல போலீசார் கைது செய்யப்படுகின்ற நிலையில் குளத்தில் விழுந்து மரணமடைகின்ற நிலைமை காணப்படுகிறது. உதாரணமாக, எனவே இந்த சந்தர்ப்பத்தில் நாங்கள் இந்த சட்ட உதவி ஆணைக்குழுவின் சேவைகள் பற்றியும் அதில் திருத்தங்களையும் கொண்டு வர வேண்டும் என்கின்ற கோரிக்கையை நான் முன்வைப்பதற்கான காரணம், அந்த புசல்லாவை இளைஞன் மரணமடைந்ததற்குரிய காரணம் பாரிய குற்றம் ஒன்று அல்ல, குறித்த அளவு ஒரு பிரஜை வைத்திருக்கக்கூடிய அளவை விட கூடுதலான மதுசார அளவை கொண்ட கள்ளு போத்தல்களை அவர் கைவசம் வைத்திருந்தார் என்பதற்காக தான் அவர் கைது செய்யப்பட்டிருக்கிறார். அதற்காக அவருக்கு வழக்கு தொடரப்பட்டிருக்கிறது. அந்த வழக்குக்கு இவர் ஆஜராகாதன் காரணமாக பிடிவிராந்து பிரிக்கப்பட்டிருக்கிறது. இந்த பிடிவிராந்து பிடிக்கப்பட்டிருப்பதற்கு அந்த நிலையில் அவரை கைது செய்த போதுதான் இந்த மரணம் இடம்பெற்றிருக்கிறது. எனவே இவர் செய்த குற்றம் என்பது சிறு குற்றம். ஆனால் இந்த சிறு குற்றத்திற்காக அவர் போலீஸ் நிலையத்திற்கோ அல்லது நீதிமன்றத்திற்கோ செல்வதில் ஏற்பட்ட தடை அவருக்கு அது தொடர்பான சட்ட அறிவு இல்லாமல் இருந்ததே காரணம். எனவே சட்ட உதவி ஆணைக்குழு ஊடாக இடம்பெறுகின்ற சேவை இவ்வாறான சாதாரண பொதுமகன்களுக்கு கிடைக்கக்கூடிய வகையில் ஏற்பாடுகளை செய்ய வேண்டுமாக இருந்தால் நாங்கள் சட்ட உதவி ஆணைக்குழுவையும் இதே போல ஒரு தரம் உயர்த்தப்பட்ட நிதி வழங்கப்படக்கூடிய ஒரு நிறுவனமாக மாற்றியமைப்பதன் மூலமாக சிறு சிறு தவறுகளின் ஊடாக இவ்வாறு பாரிய உயிரிழப்புகள் ஏற்படக்கூடியதை தவிர்க்க முடியும் என்பதே என்னுடைய ஆலோசனையாகவும் அபிப்பிராயமாகவும் இருக்கிறது. அதேபோல இந்த சட்டம் சம்பந்தமாக பொதுமக்கள் தெரிந்து கொள்வதற்கு இப்போதைக்குள்ள ஏற்பாடாக நாங்கள் சட்டங்கள் இயற்றப்படுகின்ற பொழுது வர்த்தமானி அறிவித்தல்கள் ஊடாக நாங்கள் அதனை தெரியப்படுத்துகின்றோம், பொதுமக்களுக்கு தெரியப்படுத்துகின்றோம். ஆனால் சாதாரணமாக பொதுமக்கள் இதை தெரிந்து கொள்ளக்கூடியவர்களாக இருக்கும் சந்தர்ப்பங்கள் மிக குறைவாகவே இருக்கிறது. எனவே ஒரு இன்னும் ஆலோசனையாக நான் இந்த பாராளுமன்றத்திலே முன்மொழிகின்றேன், சட்டத்தினை ஒரு பாடமாக கொண்டு கல்வி அமைச்சோடு இணைந்து ஒரு பாடத்திட்டமாக பாடசாலை காலத்திலிருந்தே மாணவர்களுக்கு சட்டத்தை கற்பிக்கக்கூடிய ஒரு வழிமுறை இந்த நாட்டுக்கு அவசியமாக இருக்கிறது. எனவே சாதாரணமாக பொதுமக்கள் சட்டத்தை பற்றி தெரிந்து கொள்ளக்கூடிய போதுமான வழிமுறைகள் இல்லாததன் காரணமாக குற்றங்களின் எண்ணிக்கை அதிகரித்ததாகவும் அதிக அளவில் குற்றங்கள் இடம்பெறுவதாகவும் குற்றங்களுக்கான தண்டனைகள் என்ன என்பதை பொதுமக்கள் தெரிந்து கொள்ள முடியாத நிலைமையும் காணப்படுகிறது. ஒருவன் வைத்தியராக வர வேண்டுமாக இருந்தால் அவன் விஞ்ஞானத்தை கற்று வர வேண்டும் என்கிற ஒரு நிலைமை இருக்கிறது. இயந்திரவியரால் பொறியியலராக வர வேண்டும் என்றால் கணிதத்துறையை கற்றுவர வேண்டும் இருக்கிறது. என்றாலும் சட்டத்தரணியாவதற்கு அவன் ஆரம்பம் முதலே சட்டத்தை கற்றுவர வேண்டும் என்கின்ற ஒரு பொதுவான கல்வி முறை இல்லாத நாடாக காணப்படுகிறது. எல்லோரும் சட்டத்தரணியாக ஆகாத பட்சத்திலும் கூட குறைந்தபட்சம் இந்த நாட்டில் இருக்கின்ற சட்டம் என்ன என்பதை பாடசாலை கல்வியினூடாக தெரிந்து கொள்வதன் ஊடாக எதிர்வரும் காலத்தில் அவன் சட்டத்துறை சார்ந்த தொழிலை செய்யாத நிலையிலும் கூட சாதாரண பொதுமகனாக தான் தெரிந்து கொள்ள வேண்டிய சட்டங்கள் என்ன, சாதாரண பொது விடயங்கள், பாரிய சட்ட விடயங்கள் அவசியம் இல்லை, சாதாரண நிலையில் சாதாரண பிரஜையாக அறிந்திருக்கக்கூடிய சட்ட நிலைமைகள் எவ்வாறு என அறிந்து கொள்வதன் ஊடாக ஒரு பொதுமகன் குற்றம் செய்வதை தடுப்பதற்கும் அவ்வாறு குற்றம் செய்கின்ற பட்சத்தில் அதிலிருந்து அவன் அதனை பரிகாரமாக எவ்வாறு அதனை பெற்றுக் கொள்ளலாம் என்பதை தெரிந்து கொள்வதற்கான ஒரு வழிமுறையாக இந்த சட்டக்கல்வி அமைய வேண்டும். எனவே கல்வி அமைச்சோடு தொடர்பு கொண்டு சட்டத்தை முறையாக இந்த நாட்டின் பிரஜைகளுக்கு கற்பிக்கக்கூடிய ஒரு வழிமுறையும் பாடத்திட்டங்களுக்கு உள்வாங்குவதன் மூலமாக இதனை தவிர்க்க முடியும் என்ற ஆலோசனையும் கூறிக்கொண்டு இந்த சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு ஹிஸ்புல்லா அமித்துமா. మేమోతే గారు లక్కీ జాగ్రత్త మంత్రిత్వం మూలాసన పెమినం
బిస్మిల్లాహిర్ రహ్మానిర్ రహీమ్ గౌరవ పవిసాలర్ అవర్గలే నీతిమంత్ర కుట్రవియల్ సట్ట తిరుతతిలే కలందు కొల్వదు నాన్ మిగవ మహిళ అల్హమ్దులిల్లాహ். குறிப்பாக ஆங்கிலேய ஆட்சி காலத்திலே உருவாக்கப்பட்ட சட்ட திட்டங்களும் அதனோடு இணைந்த தண்டனைகளுமே இன்னும் நமது நாட்டிலே நீதித்துறையிலே இருந்து கொண்டிருக்கிறது. நீதித்துறையிலே இருக்கின்ற சட்ட வாக்கத்திலே அதில் இருக்கின்ற ஓட்டு விடுசல்களை பயன்படுத்தி நாட்டிலே குற்றச் செயல்களை சில சந்தர்ப்பங்களில் எங்களால் கட்டுப்படுத்த முடியாத நிலை இருக்கிறது. நாட்டிலே குற்றச் செயல்களை கட்டுப்படுத்த வேண்டுமாக இருந்தால் நீதித்துறையை நாங்கள் இறுக்கமாக வைத்திருக்க வேண்டும், தண்டனைகளை நாங்கள் அதிகரிக்க வேண்டும். மீண்டும் இந்த நாட்டிலே மரண தண்டனையை அமுல்படுத்த வேண்டும், அதை சட்டமாக்க வேண்டும். அந்த மரண தண்டனை சட்டத்தினூடாக இந்த நாட்டிலே மிக மோசமான பாலியல் வல்லுறவு, சிறுவர் துஷ்பிரயோகம் போன்ற சட்டங்களுக்கு அது பயன்படுத்தப்பட வேண்டும் என்கின்ற ஆலோசனைகளும் கோரிக்கைகளும் இன்று நாளுக்கு நாள் அதிகரித்த வண்ணம் இருக்கிறது. குழந்தைகள், சிறுவர்கள் பாலியல் துஷ்பிரயோகத்துக்குட்பட்டு மிக மோசமாக படுகொலை செய்யப்பட்ட பல சந்தர்ப்பங்களில் நாடு முழுவதும் மீண்டும் மரண தண்டனை சட்டம் அமுல்படுத்தப்பட்டு அந்த சட்டத்தினூடாக இவ்வாறான குற்றச் செயல்களை தடுக்க வேண்டும் என்று நாடு முழுவதும் மக்கள் கோஷம் எழுப்பினார்கள். ஆகவே கௌரவ நீதியமைச்சர் அவர்களே, சட்டத்தை அமுல்படுத்துவதற்கான வசதிகள் செய்யப்பட வேண்டும். இன்னும் நீதிமன்றங்களிலே மக்கள் பல நீதிமன்றங்களில் நம்பிக்கையை இழந்திருக்கிறார்கள். 15-20 வருடங்களாக சில காணி பிரச்சனைகளுக்காக அலைந்து திரிகிறார்கள். ஒரு குறிப்பிட்ட காலத்திற்குள் இந்த வழக்குகள் முடிவடைக்கப்பட வேண்டும் என்று எந்த விதமான ஒரு சட்டமும் கிடையாது. கௌரவ நீதியமைச்சர் அவர்களே, நீங்கள் மிகச்சிறந்த ஒரு சட்டவான், மிகச்சிறந்த ஒரு ஜனாதிபதி சட்டத்தரணி. ஆகவே இந்த ஆட்சிங்களுடைய காலத்திற்குள் சட்டத்திலே நீங்கள் மாற்றங்களை கொண்டு வர வேண்டும். நீங்கள் ஒரு சிறந்த சட்டத்தரணி. ஆகவே சட்டத்திலே இருக்கிற பிரச்சனைகளை அடையாளம் கண்டு மக்களுக்கு நிவாரணம் அளிக்கின்ற வகையிலே இந்த சட்ட திருத்தங்கள் கொண்டு வரப்பட வேண்டும். சிறிய சிறிய காணி பிரச்சனைகள், சிறிய சிறிய பிரச்சனைகள் வருடக்கணக்கிலே இன்று நீதிமன்றங்களில் கிடந்து கொண்டிருக்கிறது. குறிப்பாக வடகிழக்கிலே யுத்தத்திலே பல்வேறுபட்ட காணி பிரச்சனைகள் ஏற்பட்டது. யுத்தத்தின் காரணமாக மக்கள் தங்களுடைய காணிகளை விட்டு வெளியேறினார்கள். மீண்டும் அந்த பிரதேசங்களுக்கு போகின்ற போது பல்வேறுபட்ட பிரச்சனைகளையும் சிக்கல்களையும் எதிர்நோக்குகின்றார்கள். இவ்வாறான வழக்குகளை பிரதேச செயலாளர்கள் கொண்டு போய் நீதிமன்றத்திலே போட்டு விடுகிறார்கள். அகதிகள் முகாம்களிலே வீடு வாசல்களை இழந்து உறவினர்களுடைய இல்லங்களிலே தங்கியிருக்கின்ற இந்த ஏழை குடும்பங்கள் ஆயிரக்கணக்கான ரூபாய்களை செலவு செய்து நீதிமன்றத்திலே தங்களுடைய காணிகளை பெற்றுக் கொள்ள முடியாமல், அது தொடர்பிலே விவாதம் வழக்கை தொடர முடியாமல் அப்படியே விட்டுவிடுகின்ற நூற்றுக்கணக்கான வழக்குகள் வடகிழக்கு மாகாணத்தில் இருந்து கொண்டிருக்கிறது. பல்வேறுபட்ட காணி பிரச்சனைகள், பல்வேறுபட்ட பிரச்சனைகளுக்கு வடகிழக்கிலே வாழுகின்ற மக்கள் முகம் கொடுக்கிறார்கள். கௌரவ அமைச்சர் அவர்களே, குறிப்பாக வடகிழக்கிலே இருக்கின்ற காணி பிரச்சனைகளை தீர்த்து வைப்பதற்காக விசேட நீதிமன்றங்களை நீங்கள் உருவாக்குங்கள். மிக குறுகிய காலத்திற்குள் இந்த பிரச்சனைகளுக்கு தீர்வு காணப்பட வேண்டும் என்ற ஒரு சட்டத்தை அமல்படுத்தி குறிப்பிட்ட காலத்திற்கான விசேட நீதிமன்றங்களை நீங்கள் உருவாக்க வேண்டும். அதன் மூலமாக அந்த காணி பிரச்சனைகளை தீர்த்து வைப்பதற்கான ஒழுங்குகளை கொள்ள வேண்டும், அல்லது அவற்றை தீர்த்து வைப்பதற்கான நீதிமன்றங்களுக்கு அப்பால் தீர்த்து வைக்கக்கூடிய ஒரு பலமான ஒரு சபையாவது நீங்கள் உருவாக்க வேண்டும்.
ගරු ඇමතිතුමා සඳහන් කරා ඒ උතුරු නැගෙනහිර පළාත්වල තිබෙන බරපතල ප්‍රශ්නයක් තමයි ඉඩම් ප්‍රශ්නය.
ඔව් ගරුතුමා.
මේ වෙනකොට අපි උතුරු නැගෙනහිර පළාත් දෙකට ප්‍රමුඛතාවය දීලා සියලුම අධිකරණ සංකීර්ණ අලුතෙන්ම නිර්මාණය කරලා යටිතල පහසුකම් විදිහට සම්පූර්ණ කරලා තියෙනවා. ඊට අමතරව මීට මාස දෙකකට විතර පෙර සිට අපි විශේෂ සමත මණ්ඩල ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා උතුරට සහ නැගෙනහිර පළාත් දෙකට පමණ. අර සාමාන්‍ය සීමාව ලක්ෂ 5 වෙනුවට ලක්ෂ 20කට වැඩි කරලා ඒව ඉතාමත්ම සාර්ථකව මේ වෙනකොට උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වෙනවා. ඒ ඉඩම් ප්‍රශ්න විසඳ ගැනීමේදී. ඉතින් ඒකෙදි තවත් අපි පිළිගන්නවා තවත් කළ යුතු බොහෝ දේ තියෙනවා. නමුත් මූලික අවශ්‍යතාවයන් අපි මේ වෙනකොට සපුරලා තියෙන්නේ.
මම ගරු එමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු එමැතිතුමනි, මේ ඉඩම් ප්‍රශ්නේ තාම තියෙනවා.
விசேஷம் உத்தரகிரி பிரதேசே சமர அப்படி முஸ்லிம் பிரதேசவள் முஸ்லிம் ஜனதாவ யுத்த நிசாவத்தனுனா ஏ பிரதேசத்தை பதினொன்று பெரியுனா தென் ஆயே ஏ பிரதேசத்தை கியாம எத்தனை வென கட்டிய பதினஞ்சுல இன்னுவா நம்ம தமிழ் தம உப்பு சம்பிரமத்தியனுவா பிராதேசிய லேக்கம் வரும் தென் கரண்ணி ஏ வகாம ஏ பிரஸ்னேத உசாவிட்டு தானுவா ஏ ஜனதாவ ஜீவித்தன் பெரி அவத்தன்னு ஜனதாவ நேதா எதிரே ஜீவித்தன ஜனதாவட்ட உசாவேட்ட மாசகான அவுருது கான கீழ நடு நடு அண்டபே என்னசா கரு எமத்துமன் ஒபத்துமாட்ட மாம விஸ்துதிவாந்தன் ஒபத்துமா விசால வசையும் கட்டத்து காரணமா எமத் பிரதேசம் விசித் காரணமா ஏக விஸ்துதிவாந்த வேணுமா விசேஷமே மே பிரஸ்னேட்ட விசுந்தும் தெண்டு ஒபத்துமா விசேஷமே சமஸ்த மண்டலேட்ட மே சமஹர மே பிரஸ்னேவல்ட விசுந்தெண்டு பெரிவில தியனுவா இடம் பிரஸ்னே வகை பிரஸ்னேட்ட நெத்தாங்க ஒபத்துமா சமஸ்த மண்டல விசேஷ பலே தெண்டு மொனர் விதியட்ட அபி உசாவேட்ட கரண்ட பிரச்சனை தீனமான அடுப்படுத்தினா கௌரவம் எமத்துமணி மொனர் விசேஷ கிரமே அணுவ ஏ பிரதேசே இன்ன இடம் பிரச்சனைக்கு தீந்து மொனர் இக்மணி சுழு கால தீல மாசாயகட ஹரி ஏ காலத்துல பிரச்சனை விசுந்தோனைக்கல விசேஷ மொனர் கிரமே அணு புத்துமா ஏக பலண்டைக்கல புத்துமாட்ட ஈயே மம பிரச்சனை திபுணா மம ஈயே தவஸ் தேக்கம மம மடகல பிரதேசிய வாஹர பட்டிக்லோ பிரதேசிய சஞ்சாகர மே பிரதேசிய கொடா காவா என்சா கௌரவ எமத்துமணி ஒபத்துமாட இல்லா சிக்னமா மே பிரச்சனைட்டு முடிச்சு தின்டு கேளா
சபாபதிமணி
ஆகவே கௌரவ தவிசாளர் அவர்களே இந்த சூழ்நிலைகளிலே விசேஷமாக சட்டத்தை இறுக்கமாக அமல்படுத்துவதனூடாக நாங்கள் குற்றச் செயல்களை வைக்க வேண்டும். ஆகவே இதனூடாக பிரச்சனைகளுக்கு தீர்வாண வேண்டும். குறிப்பாக இன்று மலையகத்திலே தங்களுடைய 1000 ரூபாய் சம்பளத்தை அதிகரிக்குமாறு கோரி ஆயிரக்கணக்கான மக்கள் இன்று 9வது நாளாக வீதிகளில் இறங்கி ஆர்ப்பாட்டம் செய்கிறார்கள். அந்த மக்கள் 1000 ரூபாயை அதிகரிக்க கோரி இன்று ஆயிரக்கணக்கான மக்கள் அகதி அந்த வீதிகளில் இறங்கி ஆர்ப்பாட்டம் செய்கிறார்கள். ஆகவே இந்த அரசாங்கம் கௌரவ அதற்கு பொறுப்பான அமைச்சர் அவர்கள் உடனடியாக இந்த விடயத்திலே கவனம் எடுக்க வேண்டும். அந்த மலையக அந்த மக்களுடைய போராட்டத்திலே நாங்களும் பங்கு கொள்ள விரும்புகிறோம். அந்த மக்களுடைய பிரச்சனையை உடனடியாக தீர்த்து வைத்து அவர்களுடைய சம்பள பிரச்சனையை தீர்த்து அந்த மக்களை மீண்டும் அவருடைய தொழிலுக்கு அனுப்புவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
மூலாசனே மந்திரி துமணி விசேஷன்ம மே நீதிபதி அதிகரண அமாத்தியாசிர சம்பந்த மே ஆயத்தனஹா ரட்டே தீன நீதி வியகன அப்பி கதாகரன் ஹதுவத் மம ஹிதனவா அப்பி விசேஷன்ம யஹபாலன ஆண்டுவே பிரதான சாதகயக் எவகேம மேரட்டே யஹபாலன ஸ்தாவர கிரீம சந்தஹா இக கிரியாத்மக கிரீம சந்தஹா அதிகரணயஹா ஏ நீதி பத்ததிய கீழ கியன்னே இதாம வெதகத் ஆயத்தன முகத யஹபாலனே யதார்த்தயக் பவட மே மகாபொலுவே அப்பி பத்கரன் ஓனனாம் அனிவாரியன்ம அதிகரணய சுவாதீனவ அதிகரணய ஏ சுவாதீனவ கிரியாத்மக கிரீமே ஏ பலய ஏ பரிசரய அதிகரண அமாத்தியாசியடா அதிகரண பத்ததியட ஏக அப்பி லபாதிய யுத்தி நமுத் அப்பி தக்க பவுகிய காலே மே அதிகரண பத்ததிய துல மேக மே பத்ததிய மேவட சம்பந்தன ஆயத்தன பவுகிய ரஜே விசின் விசேஷேம மஹிந்த ராஜபக்ஷ மகாத்தாகே பாலன காலே துல விஷால தூஷணேட்டா நோய்க்கு தேவாலோட லக்குனா ஏதுல மேராட்டே நீத்திய கேன மேராட்டே நீத்தி ஆதிபத்திய கேன ரட்டே ஜனதாவட்ட எதா நோய்க்கு தாக்காரே சகமத்து உணா இவகேம அதிகரணே இசராட்டகிய உதவியட்ட அதிகரணே சமான்ட சாதாரண தீந்து லபாதென்ன வெய்த ஏ சாதாரண மினிஷ கருவா நசிரெய்த ஏ நீத்திய ஆதிபத்திய தமான்ட லபெய்து கியன ஏ சகைய பௌகிய காலே மத்து உணா அப்ப ஏ சம்பந்தோ பௌகிய காலே தீர்கலேசு அப்படி வாத விவாத கல்ல தீரும் ஏ இந்த ஏ சகேஹா அவிஸ்வாசிய துல தமாய் அப்படி யஹபாலன ஆண்டு அப்படி கொடநகு விசேஷன்ம யஹபாலன ஆண்டு பத்தென்ன மஹிந்த ராஜபக்ஷ மகாத்மாகே காலே அதிகரண பத்ததிய கிரியாத்மக வீமஹா ஏ அதிகரண பத்ததிய துல தேசபாலாக்ஞான்கே அத்தபெவீம் தேசபாலாக்ஞான் ஏக துல தமான்ட ஓன விதியகட அதிகரணே அசுருவீம ඒ පැන කාරණාවල් ඒ කරුණු අපේ යහපාලන ආණ්ඩුව ජයග්‍රහණයට බලපෑවා. ඒ නීතිය තිබෙන විශ්වාසය පෞගිය කාලේ මේ රටේ ජනතාව ඒ විශ්වාසය ඔවුන් තුල අවිශ්වාසය ඇති වුණා. නීතිය බිඳ වැටෙනවායි කියලා අපි හැමෝම පිළිගත්තා. එදා ජනාධිපති කාර්යාලවල ඉඳන් අගමැති කාර්යාලවල ඉඳන් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඳගෙන අධිකරණ පද්ධතිය අසුරවන්න නීතිය ඒ අධිකරණයේ තීන්දුව තීරණ වෙනස් කරන්න එදා යම් යම් දේශපාලන නායකයින් ආරක්ෂක ලේකම්වරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියා කළපු ආකාරය අපි නිදසුන් එක අපිට කතා කරන්න පුළුවන්. නමුත් යහපාලනේ රජයේ වෙනස් වීමත් එක්ක ඒ අපේ ජයග්‍රහණත් එක්ක අපිට අද පුළුවන් වෙලා තියෙනවා ඒ අධිකරණ පද්ධතිය නීති කොමිෂන් සභා ඒ අධිකරණ ස්වාධීන කිරීම තුළ ඒ ස්වාධීන පනත් ගෙනල්ලා ඒ ස්වාධීනත්වයේ ඇති කිරීම තුළ නැවත නීතියේ ආධිපත්‍යය මේ රටේ ජනතාවට ලබා දෙන්න. අද අපිට පේනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණයට ගියාම ඒ අධිකරණයෙන් ඔවුන්ට ලැබෙන ඒ සාධාරණ තීන්දුව ගැන අපිට පේනවා. අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා යම් යම් තීන්දුව ලබා ගත්තා. ආණ්ඩුවට විරුද්ධව තීන්දුව අරගෙන ආණ්ඩුවේ තීන්දුව ක්‍රියාත්මක කරන එක අධිකරණය මගින් වැළක්වුවා. අපි නමුත් එදා අපි එහෙම අරන් බලනකොට විපක්ෂයේ හිටපු අපිට එදා අධිකරණයට ගිහිල්ලා ආණ්ඩුවට විරුද්ධව තීන්දුව ගන්න අපිට බැරි වුණා. අපිව ඒවා අපි ගිහිල්ලා අධිකරණයට ඉදිරිපත් කරාම එදා ඒවා ප්‍රතික්ෂේප වුණා. නමුත් අද අපි මේ ඇති කරලා තියෙන දේශපාලන වෙනසත් එක්ක අපිට මේ දැන් තියෙන අධිකරණ පද්ධතිය ක්‍රියාදාමය තුළ නොයෙකුත් අපිට ගැටලු තියෙනවා. මොකද එදා රාජපක්ෂ පාලනය තුළ හොල්මන් කරපු ඒ අධිකරණ අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන් නොයෙකුත් දේශපාලන නායකයන් හරහා වරප්‍රසාද හරහා ඒ උසන්සීම් ලබාගත් නිලධාරීන් තවම රාජපක්ෂ හොල්මන් මේක තුළ ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි ජනතාවගේ මතය. එහෙම චෝදනා කරන්නත් යම් යම් කාරණා තියෙනවා. අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම පෞගිය ආණ්ඩුව කාලය තුළ වංචාවලට දූෂණවලට ලක්වෙච්ච දේශපාලන නායකින් වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් ඒ නිලධාරීන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ආකාරය ගැන යම් යම් ගැටලු හා සැක සංකාවල් මතුවෙලා තියෙනවා. මේක තුළ තවම අර දූෂිත රාජපක්ෂ පාලනය යටතේ යම් යම් වරප්‍රසාද උඩ උසස්වීම් ලබාගත් නිලධාරීන් තවම මේවට අකුල් හෙලනවාද කියලා මම කියන්න කැමති සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ගත තීන්දුවක් ගැන ගරු සභාපතිතුමනි මූලාසුන මන්ත්‍රීතුමනි පෞගිය ජනාධිපති මැතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපකීර්තියට පත්කිරීම සඳහා දරුවෙක්ව සම්බන්ධ කරගෙන අර ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනක් ගියා. ඒ වැඩසටහන මෙහෙයුවේ එදා ස්වාධීන රූපවාහිනී සේවයේ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් තිබෙනවා.
විනාඩියක් මට කාලය ලබා දෙන්න. ඒ ගරු ඒ ඒ ඒ ඒක ඒ වැඩසටහන මෙහෙයුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එතුමාගේ නම ඇවිල්ලා සුධර්මන් රදලියගොඩ එවැගේම අනුෂ පැල්පිට එවැගේම ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් හැටියට වැඩ කරපු නීතිඥ සේපාල රත්නායක මේ මහතුරුන්ට විරුද්ධව ළමාහා කාන්තා කාර්යාංශයේ විසින් නඩුවක් පැවරුවා. මොවුන් ඒක ජනාධිපති පනත 80 වන වගන්තිය 90 මොවුන්ට නඩු පවරන්න කියලා ළමාහා කාන්තා ඒ අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුවට දැන්නුවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මොවුන්ට නඩු පැවරුවේ නැහැ. මොකද්ද වුනේ? ජනාධිපතිතුමා අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේට ගිහිල්ලා ඉන්න වෙලාවේ මේ ගිය 21 වෙනිදා ඒ නඩුව ඉල්ලාස් කරගත්තා. මොවුන්ව නිදහස් කරා. අපි දන්නේ නැහැ ඇයි මොකද හේතුව කියලා. ඉතින් අපිට සැකයක් මතුවෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ තවම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ හොල්මන් වැඩ කරනවාද කියන සැකය මේ නඩු කාරණා හරහා ඉස්මතු වෙනවා. මොකද ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරපු ජනාධිපතිතුමාව අපකීර්තියට පත් කරන්න වැඩ කරපු ඒ ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පරාජය කරන්න වැඩ කරපු මේ නිලධාරීන්ට විරුද්ධව දාපු නඩුව කොහොමද ඉල්ලාස් කරගත්තේ නීතිපති දෙපාර්තමේන්තුව කියන ඒ සැකය මතුවෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි
විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය කියලා කියන්නේ යහපාලනයේ ඉතාම අවශ්‍ය පුරුකක්. ඒක මේ රටේ යහපාලනය ගෙන යන්න අවශ්‍ය පුරුකක්. ඒකින්ද අපි අමතුමාගෙන තිල්ලා සිටිනවා. මේ අධිකරණ අමාත්‍යාංශය තුල දූෂිත නිලධාරීන් ඉන්න පුළුවන්. පෞගිය කාලේ නොයෙකුත් දේශපාලන නායකයන් අරහා වරප්‍රසාද ලබාගත්ත, උසස් වීම් ලබාගත්ත ඒ නිලධාරීන් වෙන්න ඉන්න පුළුවන්. සමහර අය ඉන්නවා දූෂිත අය පරීක්ෂණ කරෙන්නේ නැහැ. සමහර අය සම්බන්ධ නිලධාරීන් ඉන්නවා ඔවුන්ට ගත්ත ක්‍රියාමාර්ග නැහැ. ඒ ඉඳලා අපි අමතුමාගේ අවධානය ඒ පිළිබඳව යොමු කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි. මොණ්ඩපල් අරවින්ද කුමාර්. 5 minutes.
Thank you. சந்தர்ப்பம் அளித்த அவை தலைவருக்கு எனது நன்றிகள். இன்று குற்றவியல் மற்றும் நீதித்துறையோடு தொடர்புபட்ட விவாதத்தில் கலந்து கொண்டு எமது கருத்துக்களை முன்வைக்க கிடைத்த சந்தர்ப்பத்தை பெரிதாக மதிக்கின்றேன். எமது நீதித்துறை மீது கடந்த ஆட்சி காலத்திலே பல்வேறு விமர்சனங்களும் குற்றச்சாட்டுகளும் முன்வைக்கப்பட்டிருந்தது. நீதிமன்றங்களின் தீர்ப்புகள் அலரி மாளிகையிலே முடிவு செய்யப்படுகின்றது என்றெல்லாம் பேசப்பட்டது, கூறப்பட்டது. இதனால் எமது நீதித்துறையின் மீது மக்களுக்கு ஒரு அவநம்பிக்கை, ஒரு நம்பிக்கையில்லா தன்மை இருந்ததை நாங்கள் காணக்கூடியதாக இருந்தது. ஆனால் இன்று அந்த நிலைமை முற்றிலும் மாறிப்போயிருக்கின்றது. நீதித்துறை சுதந்திரமாகவும் நீதித்துறை எவ்வித இடைஞ்சலோ அல்லது தடையோ இல்லாமல் சுயமாக இயங்கிக் கொண்டிருக்கின்றது. இந்த நாட்டின் தலைவர்களாகிய அதிமேதக ஜனாதிபதி அவர்களும், கௌரவ பிரதம மந்திரி அவர்களும், அதே நேரத்தில் நீதி அமைச்சுக்கு பொறுப்பாக இருந்து செயல்பட்டுக் கொண்டிருக்கும் எமது கௌரவ நீதி அமைச்சரும் எக்காரணத்தை கொண்டும் நீதித்துறையிலே தலையிடுவதில்லை என்ற நிலைப்பாட்டிலே இருந்து செயல்படுவதானது உண்மையிலேயே வரவேற்கக்கூடிய ஒரு விடயமாக நாங்கள் பார்க்கின்றோம். இன்று மக்களுக்கு நீதித்துறை மீது ஒரு நம்பிக்கை ஏற்பட்டிருக்கின்றது. மக்கள் இன்று இந்த நாட்டிலே தங்களுக்கு நீதி கிடைக்கும் என்ற ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. அதேவேளை பல வழக்குகள், விசேடமாக பாரதூரமான குற்றச்செயல்களோடு சம்பந்தப்பட்ட வழக்குகள் வருடக்கணக்கிலே இழுபறிப்பட்டுக் கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. அதேவேளை காணி மற்றும் சொத்து சம்பந்தப்பட்ட வழக்குகளும் மிக நீண்ட காலமாக நிலுவையில் உள்ளமை வருந்தத்தக்கது. காணி மற்றும் சொத்து சம்பந்தப்பட்ட வழக்குகளில் நீதிக்காக நீதிமன்றம் சென்றவர்கள், அவ்வாறு செல்லும் அப்பாவிகள் மரணமடைந்த பின்னரே தீர்ப்பு வழங்கப்படுகின்றது. இந்த நிலைமை மாற வேண்டும். வழக்குகளின் தீர்ப்புகள் காலதாமதமின்றி வழங்கப்படல் வேண்டும். அதேபோல் வழக்குகள் தொடர்பான வாதங்கள் நீதிமன்றத்திலே தடுத்து வைக்கப்படுகின்றது. ஆனால் அவ்வாறு தடுத்து வைக்கப்படும் வாதங்கள் பெரும்பாலான வாதங்கள் நீதிமன்ற வளாகத்திலேயே தூர்ந்து போவதும் உளுத்து கொட்டுவதுமான ஒரு நிலைமையை நாங்கள் பரிதாபமாக பார்க்க வேண்டியுள்ளது. இவ்விடயத்திலும் மாற்று நடவடிக்கைகளை மேற்கொண்டு இந்நிலைமையை சீர்திருத்தம் செய்ய வேண்டும். இதற்காக கௌரவ அமைச்சர் அவர்கள், அவர் ஒரு பிரபல சட்டத்தரணி, சட்டம் பற்றிய நல்ல அறிவு அவருக்கு இருக்கின்றது, நுணுக்கம் அவருக்கு இருக்கின்றது. இதற்கு மாற்று திட்டங்களை அவர் முன்வைக்க வேண்டும் என்று நான் இந்த உயரிய சபையிலே கேட்டுக் கொள்கின்றேன். அதே நேரத்தில் நாம் மிக ஆழமாக பார்த்தால் இன்னும் ஒரு நிலைமை இந்த நாட்டிலே நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. சிறு சிறு குற்றச்செயல்களை பொறுத்தளவிலே அது மலையகத்திலே இருக்கின்றது, மலிந்து போயிருக்கின்றது. இவ்வாறு மலையகத்திலும் இந்த நாட்டின் ஏனைய பின்தங்கிய பிரதேசங்களிலும் சிறு சிறு குற்றங்கள் அதிகமாக காணப்போவதற்காக காரணம் அவர்கள் சட்டம் பற்றிய அல்லது நீதித்துறை பற்றிய போதுமான அறிவு இல்லாத காரணத்தினாலேயே இவ்வாறு சிறு சிறு குற்றச்செயல்களிலே ஈடுபடுவதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே சட்டம் பற்றிய, நீதியை பற்றிய தெளிவு மக்களுக்கு ஏற்படுத்துவதன் ஊடாக நாங்கள் இந்த மலையகத்திலே பின்தங்கிய பிரதேசங்களிலே ஏற்படும் சிறு சிறு குற்றங்களையும் நாங்கள் முற்றிலும் தடை செய்யக்கூடியதாக இருக்கும். அதே நேரத்தில் இன்று மலையகத்திலே ஒரு கொழுந்து விட்டு எறியும் பிரச்சனையாக மாறி போயிருக்கின்றது தோட்ட தொழிலாளின் சம்பள பிரச்சனை. இது நீதியோடு சம்பந்தப்பட்ட ஒரு பிரச்சனை. ஆகவே இதனை எவரும் உதாசீனம் செய்ய முடியாது. இன்று தோட்ட தொழிலாளர்களின் சம்பளம், அதாவது அந்த கூட்டு ஒப்பந்தம் மீள் ஆய்வு செய்யப்படவில்லை, கூட்டு ஒப்பந்தம் புதிதாக ஏற்படுத்தப்படவில்லை என்ற காரணத்தினால் இன்று தோட்ட மக்கள் கொதித்தெழுந்து போய் வீதியிலே இறங்கி போராட்டம் செய்யும் ஒரு நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். அவர்களை எவரும் தூண்டிவிடவில்லை, அவர்களை யாரும் இவ்வாறு செய்ய கேட்கவில்லை. ஆனால் அவர்களாகவே சுயமாக வீதியிலே இறங்கி தங்களது சம்பளத்திற்காக தங்களது அந்த ஊதியத்திற்காக போராடும் ஒரு நிலைமை இப்பொழுது ஏற்பட்டிருக்கின்றது. ஆகவே இதனை நாங்கள் கொச்சப்படுத்த முடியாது. இந்த தோட்ட தொழிலாளர் உணர்வுகளை நாங்கள் மழுங்கெடுக்க முடியாது. இந்த தோட்ட தொழிலாளர் பிரச்சனையை பற்றி நாங்கள் காணாமல் கண்டுகொள்ளாமல் இருக்க முடியாது. எனவே கம்பெனிக்காரர்கள் இந்த தோட்ட தொழிலாளர் சம்பள பிரச்சனைக்கு மிக கூடிய விரைவிலே ஒரு நல்ல தீர்வை தர வேண்டும் என்று நான் இந்த உயரிய சபையிலே கேட்டுக்கொள்கின்றேன். இதற்காக கௌரவ தொழிலமைச்சர், கௌரவ பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் உள்ளிட்ட அனைவரும் சரியாகவும் முறையாகவும் செயல்படுவதன் ஊடாக தோட்ட கம்பெனிகளுக்கு முறையான சரியான அழுத்தங்களை கொடுப்பதன் ஊடாக நாங்கள் தோட்ட தொழிலாளர்களின் சம்பள பிரச்சனைக்கு ஒரு தீர்வை எட்ட முடியும். ஓரிரு தினங்களிலே அது நடைபெற வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த அவைத் தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. ஹானரபிள் சந்திரசிறி கஜதீர், 5 மினிட்ஸ்.
கரு மூலாசனாரூடம் ரிதுமணி, அபராத நடு விதான சங்கிரா சசோதன கெட்டும் பதாத், ஏவகேம நீதி கொமிஷன் சபா சசோதன கெட்டும் பதாத் கேன கெட்டும் பத் தெக்க மே சபா விவாதிட கண்ண வேளாவே புத்துமா மட்டும் வினாடி கீத துண்ணே
வினாடி பா
வினாடி பாய் வினாடி பாக்கிம் மே ஒக்கோம் அம்பர வண்ட
பேசா
மைதானி வடிவே மே மைந்தா பா விவர்தனம் கதானுசா கிசவேதாத் மம மகி அவதானி யோமுகரன் கெமதி மே நீதி கொமிஷன் சபா சசோதனையான் பிலி வந்து அத்தவசியம் மே ஏ மே சனி சசோதனையான்ட அதால முகது மே மம புத்தியலிக்கோ பிலிகண்ணினே நீத்திய சர்வசாதாரண கீழ மம் பிலிகண்ணே நீத்திய புகவிலாவட்ட தனையட்டே அட்டாய் நீத்திய புகவிலாவட்ட பலையட்டே அட்டாய் ஏக மம வித்ராக்னவை லோகே பிலிகத்த நீசி நீதி விசாரதையான் மே பிள்ளி வந்து ஊனத்தரம் கருணும் கீழ தீயணும். ஏனிசா அப்பட்ட அவசை நீத்திய சர்வசாதாரணக்கரன் ஏ நீத்திய பலப்பேம காட்ட சமானலிச பவத்தாகினாக்கி சமாஜ நிர்மாணிக்கிறன் மேகத்தமாய் சமாஜக்க முல்கள் அப்பட்ட ஸ்வயங் வினியாக தீயணுவனம் நீதி ரீதி உடனே காகேங்க தகுலகத்த நீதி ரீதி அப்பட்ட அவசியம் வேண்டினே இவகையும் சமாஜ சங்வர்தனேதி பரணி நீத்திய அப்படி தன்னாவு நீதி அப்படி பாவிதாத்மக நீதிய வடா ஒவ்வொட்ட அப்படி அண்ணவி அது லோக்கி திவுணு லோக்கி திவுணுவத்தேக்கு அப்பே நீத்திய விகாசனே வேண்டும். அத்தவசியம் நீத்திய விகாசனே போவிட்ட நடு தீந்து வலின் விகாசனே வேணும். ஆனப்பனத் கிசேவித்தா தனப்பனத்தொலிந்தேன விசாராத்மக தீந்து நீத்திய வடா புலுல் கண்ணும் மம கியான கமதி அதுமே திவுணு லோக்கே தூள அப்படி தவமா தரணி தரணிக்கிறமங்க என்ன உபகட்ட வெனசகட்ட அப்படி பரிவர்த்தனை விழா தீயணும். நம்ம லோக்கே தீயன நீதி ரீதி நடு தீந்து ஏவகேம நைத்திக கிரமவேதியான் மேவ ஹதாரண்டோனி மேவ ஹதார்லா அப்ப மத்துமாக கதாவை தீதா பெஹதிலுவ கியூவா ஏகாபத்தகரணே அக்கவசாய் கேளா தம்மே அப்படி மே கொமிஷன் சபாவட்ட அலுத்தேங் இக்க துக்கலை ஊத்துவாய் கனபுத்துமாக்குவா நீதி கெட்டு உப்பாத்தி பார்த்தமேந்து ஏவகேம நீதிபதி பார்த்தமேந்து அதிகாரனே மே முகத அத்தவசியம் மே மே கொமிஷன் சபாவில் புலுல் புலுல் லோக தக்மக்தியனே ஓன் லோக தக்மக்கியலுக்கு வித்யாத்மக தக்மனிவே மே லோகே அத்தவசியம் மே நீதியை விகாசனையான் பிலிவந்த அவபோதியாக்தியன புத்தியாக்தியன் ஏக ஹதாரன ஏ வித்வத்துன் ஹிட்டியோத்தமாய்
අපේ රටේ නීති අපට අවශ්‍ය වන විදිහට සමාජ සංවර්ධ උචිත විදිහට ගලප ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මම කියන්න කැමති අපට ඒ සඳහා ලොකු කාර්යභාරයක් අපේ රටට තියෙනවා. මොකද අපි අනේ එක පැත්තකින් අපේ හදාරන අලුත් නීතියෙන් අපට පුළුවන් ලෝකෙට නීතිඥයන් දෙන්න. ලෝකෙට දැනුම දෙන්න පුළුවන්. දැන් සමහර අවස්ථා මම කැබිනට් මණ්ඩලයේ ඉන්න එක අවස්ථාවකදී මේ පරිසර සමුලුවකට යන්න පරිසර වේදේ පිළිබඳ නීතියේ විශාල දැනුමක් තියෙන කෙනෙකු ඉන්නවාද කියලා හොයලා පස්සේ බැරි තැන මේ මහාචාර්යවරයෙක් තමයි මේ ජාත්‍යන්තර කමිටුවට නම් කරේ. මම මේ කියන්නේ අය ඉන්න පුළුවන්. නමුත් ඔවුන් සීමා සහිතයි. ඔවුන්ට පැවරෙන කාර්යභාරයන් දාලා යන්න බෑ. ඉතින් ඒක නිසා අපි නීතිය විකාශනය කරනකොට දැන් උදාහරණයක් අභ්‍යවකාශ නීතිය. අපි ඒ පිළිබඳ අපි ලෝකෙත් එක්ක විවිධ ගිවිසුම් වලට එනු ලෝක තත්ත්වයන් එක්ක අපි අපේ නීතිය ගලප ගන්නු අපට ඒ වගේ අවශ්‍ය වෙනවා. ඒව පිළිබඳ මේ එක්කෙනෙක් විතර දෙන්නෙක් තියාගෙන හරියන්නේ නැහැ. ඒ නීති විද්‍යාලේ ඉඳලා ඉස්සරහට ගෙන යන්න ඕන අපි. අලුත් නීති විෂය ධාරා අපි අත් වශයෙන්ම හදාරන්න පුළුවන් වෙන විදියට ඒ පරිසරය අපි හදාරන. දැන් අපි බැලුවොතින් වාණිජ නීතියේ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා. ඒ වාණිජ ශේෂ්ත්‍රයේ තියෙන විවිධ නීතීන් අත් වශයෙන් මේ ක්‍රම විකාශනයන් එක්ක ඉස්සරහට ගලපගන්න ඒ ශේෂ්ත්‍රවලට අවස්ථාව දෙන්න ඕනේ. අපි එහෙම දෙන සීමා සහිත ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා. අපිට එහෙම පුළුල් දැනුමක් කමක් ලබා දෙන්න ඒ රජයේ ඉන්න නීතිඥවරුන්ට උනත් ඒ අවස්ථාව ලබා දෙන්න සමුලෝකයට ගිහිල්ලා ඇවිල්ලා ඒක හරියන්නේ නැහැ. ඒක ගැඹුරෙන් අධ්‍යයනය ගරු සභාපතිතුමනි, මම මේකෙන් අදහස් කරේ අපිට තවමත් මේ ලෝකේ හඹා යන්න අපි හැම ශේෂ්ඨකින්ම අපි අද වැඩසලසුම් කරනවා වගේ මම හිතනවා අපේ ඇමතුමා ඒ අවස්ථා නිර්මාණය කර. මොකද සමහර රජයේ නීතිඥවරු මේ පෞද්ගලික දක්ෂ නීතිඥවරු පේන තරකට පේන්නත් බයයි. තමන් ගැන විශ්වාසයක් නැහැ. ඒකට උඩු දොස් කියන්න බෑ. ඒ අපි සීමා සහිත වෙලා තියෙනවා. දැන් ඒක නිසා තමයි මේ සමහර දැන් බලන්නකෝ නඩු ගොඩ ගැහෙන විදිය. ඒවයි ප්‍රමාදයන්. ඒවයි සමහර විනිශ්චයවරුන් ඉන්නවා තීන්දුවක් දෙන්න බයයි. තීන්දුවක් කොහොම හරි මාරු වෙලා යනකම් අදිනවා නඩුව. තීන්දුව මම දන්නේ නැහැ මේ මගේ අත්දැකීම් මම කියන්නේ. මාගේ අධිකාරියේ පිරිණු හිටි කෙනෙක් නිසා. ඒ නිසා අපි මේ විශ්වාසය ගොඩනගන්න පුළුවන් වෙන විදියට ඒ පරිසරය හදා නීති කොමිෂන් සභාවල සංයුක්තය හරියට අපි සකස් කළ යුතු අතරේ මම අවසාන වශයෙන් කියනවා අපි දැන් කියනවා මේ නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙවෙයි කියලා. හැබැයි නීතිය දන්නේ නැහැ සමාජය. නීතිය දන්නේ නීතිය දන්නේ භාවිතාත්මකව වෙන සිදුවීමකින් තමයි. ඔන ගමේ මිනිහෙක් ආධික මේ බන්දනාගාරයට ගියා මෙන්න මේ වරද කළා. ඕ ඒ වගේ එක. මම කියනවා මේ පාසල් මම දන්නේ ඔබතුමාගේ වැඩපළක් තියෙනවද කියලා. පාසල් පද්ධතියෙන්ද පටන් ගන්න මේක. නීතිය පිළිබඳ දැනුවත්කමක් හදන්න. ඒ විෂයන් පිළිබඳ අවබෝධයක් ලබන්න පුළුවන් විදිහ මූලික දැනුම. මම කියන්නේ පරතරයට ගේන්න කියලා. ඒ නිසා මූලික නීතිය පිළිබඳ අවබෝධයක් සමාජයට තියෙන්න ඕනේ. එතකොට මේ වැරදි ප්‍රමාණයන් නඩුවේ.
ස්තුතියි.
ඒ වගේම අවසාන වාක්‍ය තමයි මේ සියල්ල හමුවේ අත වශයෙන්ම මේ පුනරුත්ථාපනය පිළිබඳ නීති ලෝකෙ පුළුල් වෙලා තියෙනවා. ආයතන පුළුල් වෙලා තියෙනවා. පුනරුත්ථාපනය. ඒක ප්‍රජාපාදක විශෝධන ක්‍රියාවලිය ශක්තිමත් වෙලා තියෙනවා. ඒවයි ඒ ගිනියන ක්‍රමවේදයන් අද භාවිතා කරන්නේ නැහැ අධිකරණවල. භාවිතා කරන්නේ නැහැ.
Thank you.